योजना आपल्याला दैनंदिन असं 10-3 मिनिटं खाटे होतो इथे प्रथमे विशिष्टन देखे आठते गरु दिनेश गुणवर्धन मेहतुमा
गरु नियोजक कथानायक तुमनी मुदुमाडी स्तुतिवंत वेनवा विशिष्टन देखे आठते गरु अग्रमात्तुमा वेत मे कारणा विद्रिपत किरीमट अवस्थावली मगन පසුගියදා මලේසියාවේ කොලාලම්පූර් නුවර ICAP සංවිධානයේ එනම් International Conference of Asian Political Parties 9 වෙනි සැසිවාරය ආසියානු දේශපාලන පක්ෂවල සැප්තැම්බර් මාස 1 වෙනි දින සිට 4 වෙනි දින දක්වා කෝලාලම්පූර් නුවරදී පැවැත්වින එම සම්මේලනයේ විශේෂ දේශනයකට ශ්‍රී ලංකාවේ 5 වන ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාටද එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය රාජන එක්සත් ප්‍රුණයන පක්ෂ කණ්ඩායම් වලටද ආරාධනය කරන තිබුණ බව ඔබතුමා දන්නවා ඇත. එක ශ්‍රී ලංකාවේ මැලේසියාවේ සිටින මහා කොමසාරිස් ඉබ්‍රාහම් අන්සා a career diplomat who is our high commissioner in Malaysia කටයුතු කරන බවත් එතුමාට හා ඔහුගේ නිලධාරීන්ට මැලේසියාවේ කුලාලම්පූර් නුවරදී ගුවන් තොටුපළදී අන්තවාදී කොටි හිතවාදීන් සුළු පිරිසක් පහරදී තුවාල සිදුකිරීමේ කනගාටු දායක පුවත හා රාජතාන්ත්‍රිකව හිමියුතු ආරක්ෂාව අපරට ගෞරවයට 2019 9 වෙනි දින එතුමා අමාත්‍ය දයා ගමගේ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු නායක දිනේෂ් ගුණවර්ධන ඇතුළු නියෝජිතයන් ගුවන් තොටුපළේ අධිආර ආරක්ෂක කලාපයට ශ්‍රී ලංකාවට පිටත් වීමට කලින් මාස් කොමසාරිස්සා නිලධාරීන් රාජකාරිය ඉටු කර දීමට පැමිණි නිසා මෙම සිදුවීමෙන් හානියට පත් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ගෞරවය ආ රාජතාන්ත්‍රික භාවයේ බව පිළිගන්නේද ඒකාබද්ධ විපක්ෂය මෙය හෙළා දකින බවත් ඉතා පැහැදිලිව අපි මුලින්ම ප්‍රකාශ කළ සිටියා රජය විසින්ද පසුව මේ පිළිබඳ ප්‍රකාශයන් නිකුත් කරලා තිබෙනවා ඒ වගේම කරුවාග්‍රාමතුමාගේ දෙවන ප්‍රශ්නය ලෙස ශ්‍රී ලංකාවේ 5 වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එම සාමීලුවට සහභාගී වීම ඇමතීම හා නියෝජිත පිරිස හමුවීම වැළක්වීමට අවහිර කිරීමට තර්ජනය කිරීමට හානි කිරීමට කොඩිය පෙන්වමින් ඉතා අමානුෂික ප්‍රකාශයන් කරමින් කටයුතු කිරීම රාජ ආරක්ෂා මෙහෙවන පිළිවෙතේ වැරදිතාවයන් මත සිදුවීම නිවැරදි කිරීමට දැන්වත් රජයේ අවධානය යොමු කරන්නේද කියන කාරණාව මම විශේෂයෙන් ඒ අවස්ථාවට සහභාගී වුණු නියෝජිතයෙක් හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එම සැසිවාරය ඇමතීම සඳහා පැමිණි අවස්ථාවේ සිට එම සම්මේලනයේ දොරකඩ මේ අන්තවාදීන් කොටි සුළු පිරිසක් අකණ්ඩව ගෙන ගිය මේ අශීලාචාර වචනවලින් ප්‍රකාශ කරමින් ඇති කළ තත්වය පිළිබඳ ශ්‍රී ලංකා රජය හැටියට එය අපට අපේ ගෞරවයට හා එම ජාති අන්තර සමුළුව ආගන්තුක රට වූ ශ්‍රී ලංකාව ගිය වසර දෙකකට පෙර ICAP 8 වෙනි සම්මේලන වාර්ය ශ්‍රී ලංකාවේ පැවතියේ ඒ අවස්ථාවේදී කිසිදු මෙවැනි තත්ත්වයක් සිදු නොවනු බව පැමිණි හැම නියෝජිතයෙක්ම රටවල් වලින් සඳහන් කිරීම ශ්‍රී ලංකාවේ අවමානීයට තත්ත්වයක් ඇති කර තිබෙනවා. ඒ වගේම මේ කණ්ඩායම ගරු අගමැතිතුමනි සෙන්තුල් විහාරාධිපතින් විහාරයට ගොස් විහාරාධිපතිට පහර දී කටයුතු කිරීමේ අමානුෂික ක්‍රියාව ගැන ශ්‍රී ලංකා රජය නිහඬයි. ඒ වගේම මම deviating a little from the script. ගරු අගමැතිතුමා එකට පිළිතුරු දෙයි. සභානායකතුමා කලබල වෙන්න එපා. මේක රට පිළිබඳ ප්‍රශ්නයක් අපි අහන්නේ. ඒ නිසා ඒ වගේම ශ්‍රී ලංකාව තුන්වෙනි ප්‍රශ්නය මේ ගැන රාජාරක්ෂා මෙවැනි පිළිවෙත නිවැරදි කිරීමට කටයුතු කරනවාද? ශ්‍රී ලංකාව මැලේසියාවේ මිත්‍රත්වයට හානි පමුණුවන ඉහත සියලු සිදුවීම් ගැන රජය ගන්නා වූ ක්‍රියාමාර්ගයන් කුමක්ද කියලා මා දැනගන්නට කැමැති. ගරු අගමැතිතුමාගේ අවධානය යොමු කරන අතර මේ ඊයේ සිට ජාත්‍යන්තර දේශීය ජනමාධ්‍යයේ සිරස්සල ප්‍රවෘත්තිය මෙයයි. ඒ නිසා මේ I'm not deviating to yesterday the headlines of island Lanka High Commission in Malaysia assaulted, Ibrahim Ansar High Commission has been assaulted. දෙක සිංහල පුවත්පතේ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රහාරයකින් රෝහලේ Daily Mirror, just give me a second because all of us have been party to the ICAP. So, Honorable Deputy Speaker, give me just a second. I'm only pinpointing the extreme group of the LTT who is behaving like this. Even the Malaysian government sometimes could be helpless. That is the attention that I'm drawing to the House, to all members of all political parties in this House. Attack on Sri Lankan envoy. Five arrested, that is today's Daily Mirror. It doesn't give any information of who has been attacked. Malaysia-වේ සෙන්තුල් විහාරාධිපතිට හා මහ කොමසාරිස්ට LU LTT කොටි ප්‍රහාරයේ සැබෑව දිවයින මැලේසියානු මහ කොමසාරිස් ගෙන් කරුණු විමසයි රජය ආලා තියෙන දිවයින පුවත්පත ලංකාවේ කොමසාරිස් අමාත්‍යංශෙන් කැඳවීමක් සිය දිවයින ලක්මීම දෙකේ පත්තු පහර දෙන පින්තූරය මැලේසියාව ශ්‍රී ලංකා මහ කොමසාරිස් පහර දුන් පින්තූරය පුවත්පතේ අද මුල්පිටුවේ පළවෙනවා ජනමාධ්‍යයේ පහර දෙන ආකාරයේ පළ කරා අගමැතිතුමා මේ විවෘත ප්‍රදේශ නෙමෙයි ගුවන් තොටුපළේ අභ්‍යන්තර ප්‍රදේශයට ඇතුල් වී මේ කොටි ත්‍රස්තවාදීන්ට මෙහෙම අපේ තානාපතිවරයෙක්ට පහර දෙන්නට that's an international convention you would accept that all our diplomatic personnel has to be protected. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජීවිතයට හානි කිරීමට වචන පාවිච්චි කරමින් පැමිණි මේ කණ්ඩායම ඉතා පැහැදිලිව LTT කොටි ත්‍රස්තවාදී කණ්ඩායමක අතගොල්ලුවක් බවත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව පිළිබඳව ඇයි රජය මෙලෙස අඩුවෙන් හැසිරෙන්නේ කියන ප්‍රශ්නය ඉතාම ඕනෑකමින් මේ අවස්ථාවේදී මම අගමැතිතුමා වෙත යොමු කරනවා. I don't blame the Malaysian government. They have done whatever is possible after the incident took place. Their security moved into the to give protection to His Excellency Mahinda Rajapaksa. But what has our government done? This is what should be answered, Honorable Prime Minister.
Thank you.
Garu Kathanayaka Tumani Vedagat Prashnayak Dinesh Gunawardana ape mantrituma matu kara විශේෂයෙන්ම මම මේ ගැන දෙදස් දාසය සැප්තැම්බර් මස 4 වන දින මලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඉබ්‍රාහිම් අන්සාර් මහතාට එල් වූ ප්‍රහාරය ශ්‍රී ලංකා රජයේ තරයේ හෙලා දකින බව කියන්ට වුමනා නෑ. ඒ ගැන ක්‍රියා කරා මං එවලම නියෝග දුන්නා අපේ වැඩබලන නියෝජ්‍ය මේ වැඩබලන විදේශ අමාත්‍යතුමාට මලේසියාවේ මහ කොමසාරිස්ව එදිනෙදා උදේම කැඳවලා මේ ගැන අපේ අප්‍රසාදය ප්‍රකාශ කරන්න කියලා. මොකද විශේෂයෙන්ම විදේශ ගමන් ගැන අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයට මේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රජයේ යුතුකම ඒ වුවමනා උපකාර අපේ මන්ත්‍රීතුමන්ලට ඇමතිතුමන්ලට අනික් අයට ලබලා දෙන්න. විශේෂයෙන්ම මම මේ ගැන කියන්නේ අපි ඕනෑ පුද්ගලෙක් මන්ත්‍රීවරයෙක් යනවා නම් එයාට සැලකිය යුතු ආකාරය කුමක්ද කියලා සඳහන් කරලා තියෙනවා ඇමතිවරුන්ට. ඒ වගේම හිටපු අගමැතිවරුන්ට, ජනාධිපතිවරුන්ට, ඒ සියලු දෙනාටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුම ජනාධිපතිවර මලේසියාවට ගියද්දිත් අනෙක් රටවල ගියාම හිටපු ජනාධිපතිතුමා හැටියට එතුමාට දෙන්න තිබෙන හැම ආධාර උපකාරයක්ම ලැබලා දීලා තියෙනවා. වාහන ලැබලා දීලා තියෙනවා. ඒත් ආරක්ෂාව ඇත්ත වශයෙන්ම මම ගියත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගියත්, තුමා ගියත්, වෙන කවුරුවත් ගියත් ආරක්ෂාව අපිට පුළුවන් අපි යන විදේශ රටෙන් ඉල්ලන්න. අපි යවන අයට අපිට පොලිසිය යවන්නත් බෑ. අපි එක්ක පොලිසිය ගියත් අවි ආයුධ ගෙනියන්නත් බෑ. ඒ නිසා ආරක්ෂාව බාර ඒ රටවල් වලට. ඒ අනුව තමයි ක්‍රියා කරේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජපානයේ ගියත්, මෙහි ගියත්, කොරියාවේ ගියත් හිටපු ජනාධිපතිවරයෙක් හැටියට දිය යුතු හැම ආධාරයක්ම අපි දීලා තියෙනවා. ඒක අඩු කළා නැහැ. එතුමාටත්, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති තුමියටත්, ඒ වගේම ඒ සැලකිලි සියල්ලම අපි ලබලා දීලා තිබෙනවා. දැන් මේ සිද්ධිය පිළිබඳ විශේෂයෙන්ම ආසියානු දේශපාලන පක්ෂ සම්මේලනයේ හිටපු සභාපතිවරයෙක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ නිසා මෙතේ මේ සම්මේලනට සහභාගී වෙන සියලු දෙනාටම අපි යොමනා ආධාර දෙන්නට කියලා මහ කොමසාරිස්තුමාට දැනුම් දුන්නා. මහ කොමසාරිස්තුමා ඒක දැනුවා. ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම කලලම්පු නගරයේදී මේ සිද්ධි කීපයක විහාරස්ථානයේ ඒ සම්මන්ත්‍රණය තියෙන ශාලාව ඉදිරිපිටත් සිදු වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැමිණීම ගැන විරුද්ධත්වය ප්‍රකාශ කළා. මේ සිද්ධිය ඇති වුණේ දයාගමගේ ඇමතිතුමත්, අනෝමගමගේ නියෝජ්‍ය ඇමතිතුමියත්, දිනේෂ් ගුණවර්ධන මහත්තුමා සමග මහ කොමසාරිස්තුමා ගුවන්තොටුපළ ගිය අවස්ථාවේදී. ඒ අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම මේ ඒ ගිය අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂයන් හිටියෙත් නැහැ. එතන හිටියේ මේ ඇයට. එතනදී අපේ මහ කොමසාරිස්තුනේ සිද්ධිය ගැන මලේසියාවේ ආණ්ඩුවත් ඒ විදිහේ යුතුකමක් තිබුණා. අපි හැම එක්කෙනා අපේ ලංකාවේ තියෙන විදේශ තානාපති ආරක්ෂා කිරීමේ වගකීම මලේසියාවේ ආණ්ඩුවටත් තියෙනවා. ඒ ගැන විශේෂයෙන්ම ඒ වුණ සිද්ධිය ගැන මෙතුමත්, ඒ වගේම අපේ දයාගමගේ ඇමතිතුමත්, අනෝමගමගේ නියෝජ්‍ය ඇමතිතුමියත් ඒ කරුණු ගැන දන්නවා. ඉතින් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මේ සම්මේලනය සඳහා ඒ සහභාගී වුණ පක්ෂ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්න දයාගමගේ ඇමතිතුමත්, අනෝමගමගේ මැතිණියත් හිටියා. නියෝජ්‍ය ඇමතිතුමිය හිටියා. මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන්නට විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා හිටියා. ඒක වැදගත් නිසා එතුමා කුරුණෑගල සම්මේලනයට යන්නේ නැතුව එතුමා ඇත්ත වශයෙන්ම කුලලම්පූර් වලට ගිහින්.
මොකද හිනාවෙන්නේ? මොකද හිනාවෙන්නේ?
ඒත් වැදගත් කියන්නේ.
නැයිද මම? නැයිද මම ඔබතුමාට කියන ඒකාබද්ධ? නෑ නෑ ඒකාබද්ධ. දැන් මම නෑ නෑ මේ මම නෑ දැන් මම කියන්නේ ඒකාබද්ධ විපක්ෂය කියලා සතෙක් නම් ওই සම්මේලනේ නියෝජනය වෙන්නේ නෑ. අපි දන්නවා නියෝජන පක්ෂ කුමක්ද කියලා. ඒ පක්ෂවල ඒකාබද්ධ විපක්ෂ කියලා කියන්නම් යන්න ඉඩ දෙන්නෙත් නෑ. එහෙනම් එළියේ ඉන්න වෙනවා අර කෑ ගැහුවේ මිනිස්සු එක්ක. මේ මෙතන ඒකාබද්ධ විපක්ෂය පිළි අරගෙනත් නෑ. මෙතන ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන වැදගත් රැස්වීමක් නිසා ඔබතුමා දැක්ක කුරුණෑගල යන්න නැතුව එතුමා ගියා කුරලම්පූරට. ඒක හොඳයි. අපි කවුරුත් වැරදි කියන්නේ. ඒ හොඳයි එතුමා පක්ෂ නියෝජනය කරන ගියා හිටපු සභාපතිරේ කැටියට. ජනාධිපතිතුමා ඒ ගැන දොස් කියන්නේ. මේ තුමන්ටවත් දොස් කියන්නේ. එතුමා ගියා මෙතුමාට ආරක්ෂාව සපයන්න ඕනේ. ඒ ක්‍රියා මාර්ගය ගැන අපි සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. දැන් මේ ගැන විභාග කරන්න කියලා කිව්වා. අපිට එන ආරංචි හැටියට දැනට මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ නාම් තමිල කච්චි වී තමිල්ස් පාර්ටි. අපි ද්‍රවිඩ කියන පක්ෂය ඒක දකුණු ඉන්දියාවේ තමිල්නාඩුල ක්‍රියාත්මක කරන්නේ. ඒකේ සාකවත නාම් තමිල යක්ක මලේසියා. මලේසියාවේ සාකාවේ ඒ සම්බන්ධ වුණ අය ගැන දැනට කරන විභාග වලින් එක්කෙනෙක්වත් ලාංකිකයන් නෙමෙයි, හිටපු ලාංකිකයන්වත් නෙමෙයි, ලාංකිකයන්ගේ දෙමෝකමාංගයෙන් පැවැත්වෙන අයවත් නෙමෙයි. හැම එක්කෙනාම ඉන්දියානු පුරවැසියන්ට සම්බන්ධ මලේසියානු පුරවැසියන්. ඒ අයගේ දෙමෝපියන් නැත්තම් ඊට ඉස්සෙල්ලා පරම්පරාව විශේෂයෙන්ම ඉන්දියාවෙන් ඇවිල්ලා තියෙන ද්‍රවිඩ අය. ලාංකිකයන් නෙමෙයි. ඒ ගැන මම විශේෂයෙන් මෙතන කියන්න ඕනේ. අපි විශේෂයෙන්ම කොටි සංවිධානය ගැන මලේසියාවේ අපි හොයලා බලනවා. මොකද කොටි සංවිධානයේ එතන මලේසියාවේ ඉන්න කොටි සංවිධානයේ සාකා හුඟක් සම්බන්ධ වෙලා තියෙන වෙන කවුරුවත් නෙමෙයි. ඒත් KPA සමග ඔබතුමාල්ලා එක්ක ගිවිසුම් ගැහුවේ KPA සමග සම්බන්ධ වෙලා තියෙන්නේ. එච්චරයි මම කියන මේ 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 කණ්ඩායම අපි දන්න හැටියට මලේසියාවේ ඩෙමොක්‍රටික් ඇක්ෂන් පාර්ටි ප්‍රධාන විරුද්ධ පක්ෂ එක්ක සම්බන්ධකමක් තියෙනවා. දැන් DAP පක්ෂයේ වෙබ් අඩවිය කියන්නේ මේක ඒගොල්ලේ පුතා. Malaysia must make its membership in the UN Security Council worthwhile by lobbying to pass a resolution to refer Sri Lanka to the International Criminal Court for war crimes. අන්න ඒ පදනම උඩ මේ පක්ෂය යන්නේ. ඒ පදනම උඩ ක්‍රියාත්මක කරන්නේ. සමහරට ඒ ඡන්ද ගන්නට උවමනා වෙන්නේ නැති. කෙසේ හෝ මේ ගැන තවදුරටත් කතා කරලා අපි ඉන්නේ අපේ කණ්ඩායමක් එවන්නේ මේ පක්ෂයක කතා කරලා මේ කරුණු පැහැදිලි කරන්න. මේ කරුණු පැහැදිලි කරලා කියන්න මේක නෙමෙයි ලංකාවේ සිදුවෙන්නේ කියලා. යුද්ධ අපරාධ වලට යන්න උවමනාවක් නැහැ කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන ආරක්ෂාව ලංකාව තුලත් පිටත් අපි ඒ ගැන විශේෂයෙන්ම අවධානය යොමු වෙලා තියෙනවා. එතුමාට හානියක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. උවමනක් නැහැ. එතුමා මේ රටේ ඉන්න ඕනේ. දේශපාලනේ තියෙන්න ඕනේ. මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතියා කියලා මේ එකම විශේෂයෙන්ම දිවයින පත්‍රිකම කුටි කියලා මම බැලුවා. මොකද දිවයින පත්‍රිකේ කුටින් ගැන හොඳට දන්න නිසා ඒ බැලුවම මල්ලේ තාම එන එකෙන් කොටි ඉන්නේ නැහැ එතන. ඉතින් කොටි ගැන දන්නවනම් දිවයින පත්‍රිකේ යුතුකමක් තියෙනවා. අපේ පොලිසියට වහාම දැනුම් දෙන්න. නැත්තම් මලේසියාවේ පොලිසියට දැනුම් දෙන්න. ඇත්ත වශයෙන් මේ තර්ජනයේ තියෙන නිසා තමයි ලෝකෙ හිතන්නේ මේක නැති කරගන්න. දැන් එකක් බලන්න අපි මං හිතන්නේ අපේ දෙවිට බොහෝ දෙනෙක්ව මේ ලංකාවේ ආවෙන්න බෑ. පන්සලකට ගිහින් නම් ගහන්න. ඕන එකක් කෑ ගැහුවත් ඉස්සරහට පන්සලකට ගිහින් ලංකාවේ ස්වාමීන් වහන්සේ නමකට ගහන්න. එයා දන්නවද මේ ආණ්ඩුව විශේෂයෙන්ම සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එකතු කරන්න තිබෙනවා කියලා ඒ වෙලාවෙම උ නැද්ද මට කිව්වා. පස්සේ අපි හොයනකොට මේ වාර්තා වෙන්නේ. මොකද මෙතන මේ ප්‍රශ්නේ නැති කරන්න අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුරු මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ. දෙමළ ජනතාව කතා කරන්න, දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න, ඒ වගේම මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මේ කරන ගමන් හැම එක්කෙනාම ආරක්ෂා කරගෙන යන්න වැඩ කටයුතු කරන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීක මතු කරපෙක හොඳයි. මොකද මේ ඇවිල්ලා තියෙන තර්ජනය නැති කරගන්න තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඔබතුමාලාගේ නායකතුමා වැඩ කරන්න කියලා මම කියන්න කැමතියි. අද තමයි අපේ පක්ෂ 70 වෙනි සංවත්සරේ. එදා DSA නායකම ඇතුමා කිව්වා සිංහල හෝ වේවා, දෙමළ හෝ වේවා, මුස්ලිම් හෝ වේවා මලේ හෝ වේවා මේ අපේ රට අපේ මව්බිම කියන්න ඕන කියලා එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළේ. ඉතින් මේ 70 වෙනි වර්ෂයේදී අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු වෙලා ඒ එක්කම විපක්ෂයේ ඉන්න ද්‍රවිඩ සන්ධානයයි ජනතා විමුක්ති පෙරමුණයි විපක්ෂයේ ඉන්න මහජන එක්සත් පෙරමුණයි අනෙක් පක්ෂ එක්ක එකට එකතු වෙලා මේ රටේ මේ ප්‍රශ්නේ විසඳන්න අපි පියවර ගන්නවා කියලා අපි කියන්න කැමතියි. ඒකට පිටරටින් කෑ ගහන්නේ ශ්‍රී ලාංකිකට සම්බන්ධ ද්‍රවිඩය නෙමෙයි. මේක ඇත්ත වශයෙන් මේක දකුණු ඉන්දියාවේ දේශපාලන කොටසක් වෙලා තියෙනවා. අපි දකුණු ඉන්දියාවටත් යටින් ඉන්නේ. දකුණු ඉන්දියාවේ ඒ ප්‍රාන්තවලට ගිහින් කියන්නේ මේ ප්‍රශ්නේ විසඳගෙන යනවා. දැන් බලන්න අපි ගේවල් ඉඩම් ආපහු දෙන්න ක්‍රියාත්මක කරනවා. මේ ශ්‍රී ලාංකේ අනන්‍යතාවය ඇති කරන්න ඕනේ. ඒ ශ්‍රී ලාංකේ අනන්‍යතාවය ඇති කරාම අපිට මේ යුද්ධ අපරාධ කියන තර්ජනය නැති වෙනවා. ඒ අතර තුරේදී මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගියද්දී ඒ පිළිබඳ එතනදී උනේ සිද්ධි ඇති උනේ කියන අපි දැන් මලේසියාව ආණ්ඩුවෙන් වාර්තාවක් ඉල්ලන්නේ. ඒ එක්කම අපේ මහ කොමසාරිස්ට මේ තර්ජනය කළා. එයාට ගහන්න ගිය මේ පුද්ගලයන්ට විරුද්ධව නීතියේ ක්‍රියාත්මක කරන්නට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක යුතුය කළ යුතුයි කියලා අපි මලේසියාවේ ආණ්ඩුවට කියනවා. ඒත් මලේසියා රාජ ආරක්ෂාව අපේ රාජ ආරක්ෂක අමාත්‍යාංශ යුතුකම නෙමෙයි. මලේසියාවේ පොලිස් සාමය ආරක්ෂා කිරීම අපේ නීති හා සාමය අමාත්‍යාංශ යුතුකම නෙමෙයි. ඒ දෙකම එතන කරන්න තියෙන්නේ. අපි දන්න කරුණු අපි දන්න කාරණා අපි සාක්ෂි එයාට උවමනා ලබා දෙන්නට ලෑස්ති කියලා ප්‍රකාශ කරමින් මගේ වචන සවපේ අවසන්
කරනවා. 23 දෙක යටතේනේ දවුතුමත් කතා
කරනවා.
දැන් ඕක දැයිලා දේශවතුමාටත් අවස්ථාවක් දෙන එතුමාගේ ප්‍රශ්නේ නිසා දැන් මිතුර අපට අද දවසේ හොඳයි දිසානක් මෙතුමා.
ඇත්තටම මහා කොමසාරිස්තුමා නියෝජනය කරන්නේ අපේ රට. ඒ නිසා මේ පහර දීම සිදු වී තිබෙන්නේ අපේ රටේ නියෝජනයේට. ඒ නිසා මේ මුළු පාර්ලිමේන්තුව විසින්ම මෙම පහර දීම හෙළා දැකිය යුතු තිබෙනවා. ඒ වගේම මැලේසියානු රජයේ බැඳී සිටිනවා අපේ මහා කොමසාරිස්තුමාට සියලුම රාජ්‍ය. ඔවුන්ගේ මහා කොමසාරිස්වරුන්ට තානාපතිවරුන්ට අපි ආරක්ෂාව දෙන්න බැඳී සිටිනවා වගේම ඒ සෑම රටක්ම අපේ මහා කොමසාරිස්තුමාලට අපේ තානාපතිතුමාලට අපේ රාජතාන්ත්‍රික නිලධාරීන්ට ආරක්ෂාව දෙන්න බැඳී සිටිනවා. හැබැයි මෙතෙන්දි පැහැදිලි ලෙසම මැලේසියානු රජය තමගේ පාර්ශ්වයෙන් එම පිරිසට ලබා දිය යුතු ආරක්ෂාව ලබා නොදී තිබෙනවා. මොකද ඒ දිනවකවානු තුළ ඇති වී තිබුණු තත්වයන් අපි දැක්ක මාධ්‍ය හරහා ඒ තත්වයන් මතුවී තිබෙන තත්වයක් ඇතුළේවත් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු තිබුණා මැලේසියානු රාජ්‍ය නිසා ඔවුන් පැහැදිලිවම ඒ පිළිබඳ අවධානය යොමු කරලා නැහැ. මේ කණ්ඩායම ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අගමැතිතුමා කිව් පරිදිම මොවුන් ශ්‍රී ලාංකිකයන් නොවේ. ඒක හරි. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය වී ඔවුන් අපේ උතුරේ දේශපාලනය විශේෂයෙන්ම උතුරේ දෙමළ ජනතාවගේ දේශපාලනය ඔවුන්ගේ දේශපාලන න්‍යායපත්‍රයේ කොටසක් බවට පත් කරගෙන තිබෙනවා. හැම විටම උතුරේ මැතිවරණ ඉලක්ක කරගනිමින් උතුරේ දේශපාලන ඉලක්ක කරගනිමින් මේ ලංකාවේ ප්‍රශ්නය වුන් උපයෝගී කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම උතුරේ ජීවත් වෙන දෙමළ ජනතාව ඔවුන් අනුගමනය කරන්නේ නැහැ. අපිට මතකයි ගිය ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ ඉල්ලීම වෙලා තිබුණ කුමක්ද? ගිය ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ ඉල්ලීම වෙලා තිබුණ ඔවුන් වගේම ලංකාවෙත් ඔවුන් නියෝජනය කරන කුඩා කණ්ඩායමක් හිටියා. ඒ හැම දෙනාගේම ඉල්ලීම් බවට පත් වෙලා තිබුණේ උතුරේ ජනතාව ඡන්ද වර්ජනය කළ යුතුයි කියලා. හැබැයි ඒ හඬට ඒ අන්තගාමි හඬට උතුරේ ජනතාව ඇහුම්කන් දුන්නේ නැහැ. ඒ නිසා අපි කිසිසේත්ම මෙම අන්තවාදී පිරිසක් උතුරේ ජනතාවත් කලවම් කරගත නොගත යුතුයි. නැත්නම් බොහෝ දුරට උත්සාහයක් දරමින් තිබෙනවා මේ උතුරේ ජනතාවත් එක්ක කලවම් කර ගැනීමක් කරන්න. ඒ කිසිසේත්ම යුක්තිසහගත නැ සාධාරණ නැ. මොකද ඇස් ඉදිරිපිට අපි අතර ප්‍රබල සාක්ෂියක් තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණදී ඔවුන්ගේ උවමනාව නෙවෙයි උතුරේ ජනතාව නියෝජනය කරේ. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ තැන තැන පැන නගමින් තිබෙන එය යුරෝපය වෙන්න පුළුවන් වෙනත් රාජ්‍යංග වෙන්න පුළුවන් මේ පැන නගමින් තිබෙන අන්තගාමී ව්‍යාපාරය කිසිසේත්ම ශ්‍රී ලංකාවේ ජනතාවගේ අනුබල දෙන ආශිර්වාද දෙන කණ්ඩායම් බවට අපි පත් වීමට ඉඩකඩ ලබා නොදිය යුතුයි එවැනි හඬ මේ උතුරේ නියෝජනය කරනයක් ජනයාගේ හඬ බවට පත් වුනොත් තමයි ඇත්තටම අපේ රටේ තුල ප්‍රශ්නයක් මතුවීමට ඉඩකඩ තිබෙන්නේ එතේ නොවන තාක්කල් ඒ හඬ නිකන් යුරෝපයේ කෑ ගගා හිටියයි කියලා තව කොහේ හරි කෑ ගගා හිටියයි කියලා මෙහෙ ජනතාවගේ හදවත් එක්ක සම්බන්ධ වෙන්නේ නැත්නම් ඒවා වාතලයට මුසු වෙන හඬවල් විතරයි ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙම ප්‍රහාරය මෙම අන්තගාමී කණ්ඩායම් මෙය ප්‍රහාරය දැඩි ලෙස හෙලා දැකිය යුතු අතර මෙවැනි ශ්‍රී ලංකා රජයේ තුල ජීවත් වෙන සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර ගැටුම් ඇති කරන්න ඒව වර්ධනය කරගැනීම සඳහා ලෝකේ පුරා දියත් වෙමින් තිබෙන මේ සුළුතර අන්තගාමී කණ්ඩායම් රාජතාන්ත්‍රික ලෙස පරාජයට පත් කිරීම සඳහා ආණ්ඩුව විසින් පියවරක් ගත යුතු කියන යෝජනාවක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපට තිබෙනවා ඒ පිළිබඳව තමයි මේදී අපේ ස්ථාවරය වන්නේ මේ කරුණ පිළිබඳව
දිනේෂ් මැතිතුමා
මාගමැතිතුමා වෙත Sorry, the leader of the opposition wants
Leader of the opposition.
Say a few words on this matter. I wish to unreservedly condemn, sir, the incident which is now being discussed in this house. Quite apart from everything else, any other circumstances that may be relevant, the incident by itself needs to be condemned. And I would urge that stringent action must be taken against the offenders. If they are Sri Lankan citizens, it appears to me from the Prime Minister's statement that they are not. We might even consider whether they should be extradited to this country and charged in this country. The country is moving towards stability. The country is moving towards harmony. And it's my submission that such incidents are unwarranted. Foolish acts on the part of some people who do not quite realize how harmful the consequences of such foolish actions could be should not be encouraged, but on the contrary, should be discouraged and terminated. Such people do not realize that they are playing into the hands of people who do not want stability in Sri Lanka, who want the country to be destabilized, to be in a state of tension, with the possibility of a conflict emerging at any moment. People who have such intentions only in their self-political interest and not in the interest of this country. I don't think anyone should be so foolish as to play into the hands of these people. We would urge the government to take stringent action to ensure that stringent action is taken against the offenders and that the stability that prevails in this country is not in any way disturbed. Thank you, sir.
ගායන්ත මැතිතුමා
දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂ කීපයකම නායකයෝ මේ සභාවේදී අදහස් ප්‍රකාශ කළා. ඇත්ත වශයෙන්ම අද අපි ආණ්ඩුවක් හැටියට මේවට ඉඩ තියන්නේ නැහැ. මම ඉතාම සතුටින් මතක් කරනවා සියලු ජනකොටස්වලට සියලු ආගම්වලට සියලු ජනතාවට එකට ඉන්න පුළුවන් දේශපාලන පක්ෂයක් හදලා අදට අවුරුදු 70ක් වෙනවා ඒ අභිමානවත් දේශපාලන පක්ෂය බලේ ඉන්න වෙලාවේ ඉදිරියට මේවා සිදු වෙන්නේ ඉඩ තියන්නේ නැතේ කියනක මම ප්‍රකාශ කරනවා
Will you respond to honorable this Oh ගරු කිරියල මැතිතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට මතක ඇති පසුගිය රජ කාලේ අපේ තානාපති නෝනිස්ට නිව්යෝක් වල බාර දුන්නා. තමුන්නාන්තිලා මොකද කරුවේ?
ගරු
නෝනිස්
අනුබල දිනේෂ් ගුණවර්ධන
ගරු කතා
අනුබල දිනේෂ් කුල්වාදන
ඕ දරෝ
නෝ නව විශේෂ අන්ඩර් 23-2 හි රේස්ට
දරෝ නියෝජ කතානායකතුමනි
බැටිම් ඔ ගරු දිනේෂ් මහත්මයා
නියෝජ කතානායකතුමනි මම ඊටාම වැදගත් ප්‍රශ්නයක් අගමැතිතුමා වෙත යොමු කළේ අගමැතිතුමා එවැනි පහත් කතාවල් කියන්නේ නැතුව පිළිතුරු දීම ගැන අපි අගය කරනවා මෙතන ප්‍රශ්නේ තියන්නේ සජින්වාස් ගුණවර්ධන කියන හිටපු මන්ත්‍රීතුමායි නොනිස් ආනාපතිතුමායි අතර සිදුවුණේ රාත්‍රී භෝජන සංග්‍රහයකදී ඒ අය විවිධ දේවල් පානය කිරීමේ පසුව ඒක නොදන්න සභානායකතුමා ගැන මම කනගාටු වෙනවා ඒක ඒක ඒකට තත්ත්වයකට සමාන කරන්න බෑ මේ වැදගත් අයිකැප් සමුළුව ගිය කොළඹදී මෙහෙවීමේ වැගකීමක් ඔබතුමා යටතේ තිබුණා let me explain සජින්වාස් ගුණවර්ධන is a SLP organizer of the government today you are condemning your own people perhaps you do not know මේ පාරා වලල්ලක් වගේ වගකීමක් නැති කතා කියම නමුත් අපි කතා කරමින් හිටිය මේකේ බරපතලකම leader of the opposition I don't want to make a long statement leader of the opposition also condemned this the attempt was very clear the attempt was on president Mahinda Rajapaksa's life I was there what was uttered and what was said I don't want to repeat in this house the prime minister is aware and the honorable lady deputy minister is aware and what they wanted they were chasing behind honorable Mahinda Rajapaksa to the temple to the hotel to everywhere he went so we should not undermine this what has happened in Kuala Lumpur at all it is true Malaysian authorities gave whatever possible assistance but the problem is president Rajapaksa was not given the security to go with him by our country's security establishment this is the key issue which should be addressed by the honorable prime minister I'm not making any reference to any other person prime minister should get involved because honorable Mahinda Rajapaksa is being hunted in this manner use the word honorable leader of the house opposition hunted in this manner for defeat in the LTT all of us today enjoy the freedom because the LTT was defeated and it is up to all of us to defend and give all the necessary security to honorable Mahinda Rajapaksa okay. irrespective of the political views and මම මේ ටික කිව්වේ මේ කියපු කතන්දර ඇහුවනම් මේ කියපු වචන ඇහුවනම් ඔවුන්ට යම් කිසි දොරටුවකින් ඇතුල් වෙන්න ලැබුණා නම් සිදු වෙන දේ අද කවුරුත් සුදු හුණු ගන්න හදන දේවල් නෙමෙයි ඊට වඩා බරපතල දේවල් ඒ නිසා වගකීමෙන් ආණ්ඩුවක් හැටියට අපගේ රාජ්‍ය නායකයන් සියලු දෙනාව මේ පාර්ලිමේන්තුවෙන් හිටපු ජනාධිපතිවරු ලෙස පාර්ලිමේන්තු පනතකින් අනුමත කර දී තිබෙන ඒ පිළිගැනීම රජයක් හැටියට it is the office of the ex-president that has to be recognized and give special security to a person who is a target please understand he is a target this is what the honorable prime minister should give attention and give the necessary security thank you sir
honorable anumagamage metini
ගරු නියෝජ්‍ය කතානායකතුමනි එම අයිකැප් සම්මේලනයේ ඇත්තටම දයාගමගේ මැතිතුමාත් මමත් සහභාගී වුණා හිටපු ජනාධිපතිතුමාට විරුද්ධ වේ උද්ඝෝෂණය ගෙන යන වෙලාවේ එතන වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක ඉස්සරහා විශේෂයෙන්ම ලොකු ආරක්ෂාවක් දීලා තිබුණා ඇතුළට එන්න නැති වෙන්න හැම කෙනාටම මම හිතනවා 100කට වැඩි පිරිසක් දිනේෂ් මැතිතුමා නම් මම දැකින් නැතුව ඇති මම එළියටත් ගිහිල්ලා බැලුවා සියයකට වැඩි පිරිසක් එතන ඇත්තටම රජයෙන් දීලා තිබුණා දෙවෙනි දවසෙත් ඒ වගේම දීලා තිබුණා දෙවෙනි දවසේ ජනාධිපතිතුමා පැමිණියේ නැහැ ඒ වගේම කොමසාරිස්තුමාගේ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් තිබුණා එදත් ඒ වගේම ආරක්ෂාවක් දීලා තිබුණා හැබැයි පහුවෙනිද උදේ ගුවන්තොටුපළට යද්දී ජනාධිපතිතුමා ගියේ නැති නිසා මම හිතනවා මහ කොමසාරිස්තුමා ඒක ලොකුවට ගණන් ගත්තේ නැතුව දිනේශ් ගුණවන්දන මැතිතුමත් මමත් දයාගමගේ මැතිතුමත් විතරක් ගිය නිසා තමයි එතුමා ආරක්ෂාව ඉල්ලුවේ නැත්තේ. එහෙම නැතුව මේ ආරක්ෂාව ඒ රටෙන් මං හිතනවා දුන්න අපි මීට වඩා හිතුවේ නැහැ මේ තරම් ලොකුවට මේ දෙයක් වෙයි කියලා. ජනාධිපතිතුමාගේ ආරක්ෂාව නම් ඒ රටෙන් බොහෝ දුරට දීලා තිබුණා. ඒක මම මෙතෙන්දි කියන්න ඕනේ. මොකද ඒ රාජ්‍යයේ ඒ ගැන සැලකිලිමත් වෙලා තිබුණා ඇත්තටම.
සභානායකතුමා
ගරු සභානායකතුමා නියෝජ්‍ය කතානායකතුමනි, මං ඔබතුමා එන්න කලින් මං දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගෙන් ඇහුවා අර නෝනිස් මහත්තයාට බාර දෙන්න බැලුවා ආණ්ඩුව මොකද්ද කරුවේ කියලා.
හොඳයි
තානාපතිතුමා,
නියෝජ්‍ය කතානායකතුමනි, අපේ අගමැතිතුමා ප්‍රකාශ කර පරිදි හිටපු ජනාධිපතිතුමාට අවශ්‍ය සියලු ඒ විදේශ අමාත්‍යාංශ හරහා ලබා දිය යුතු සියලු සැලකිලි අපි ලබා දෙනවා. එතුමා ඒක හොඳින් දන්නවා. අගමැතිතුමා ඒක පැහැදිලි කරා. අපේ අමාත්‍යාංශයට බැඳිලා ඉන්නවා. මෙතනදී අපේ මහකොමසාරිස්තුමාට තමයි ඒ අවශ්‍ය සෙකියුරිටි එක ආරක්ෂාව ලැබුණේ නැත්තේ. අපි ඒ පිළිබඳව මලේසියානු මහකොමසාරිස්තුමා අපේ අමාත්‍යාංශයට කැඳවලා අසල්වීරකෝන් ලේකම්තුමා ඔහු සමග ඒ සාකච්ඡාව පැවැත්වුවා. ඔවුන් දැඩිසේ අපිට අපෙන් ඒ කනගාටුව පළ කරා. ඒ අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න ඔවුන් පොරොන්දු වුණා. ඉතින් මං හිතන්නේ ඉදිරියේදී මේ ප්‍රශ්නය ඇති නොවන විදිහට මැලේසියාවේ රජය වග බලා ගන්නවා ඇති කියලා අපි විශ්වාස කරනවා.
ගරු නිශාන්ත මෙතුමා, පියල් නිශාන්ත මෙතුමා, දිනේශ මෙතුමා මේකේ ඉවර කරාන පුතුමා.
අනේට යනකොට තානාපති කාර්යාලයට කියලා තිබුණා කිසිම අවට සත්කාරයක් කරන්න ඉපයි කියලා. ඒ ඔබතුමා නෙමෙයි. හරි, විදේශ අමාත්‍යාංශය අපි ඒක නිසා මෙතනදී මේ ඔක්කොම ඇදගන්න උත්සාහයක් දරන්නේ නැහැ කොරියාවට. ඒ නමුත් ජනාධිපතිතුමා මලයාසියාවට යනකොට ඔබතුමාලා විදේශ අමාත්‍යාංශයේ හැටියට හොඳින් දන්නවා බරපතල තත්ත්වයක්. අනිත් රටවල් වගේ නෙමෙයි. අපි මේව කතා කරන්න අවශ්‍ය නැහැ. ජනා කණුවම ගමගේ නියෝජ්‍ය අමාත්‍යතුමිය මම හිටියා, ඔබතුමා අපි දෙන්නා හිටියා. ගුවන්තොටුපළේ තානාපතිතුමාගෙන් ඇවිල්ලා ඇහුවේ අනෝම ගමගේ ඉන්නවද කියලා නෙමෙයි, දිනේෂ් ගුණවර්ධන ඉන්නවද කියලා නෙමෙයි. ඒ ගුවන් යානයට ජනාධිපති මහින්ද රාජපක්ෂ එන්නේ නැති බව ඒ ගුවන් යානයේ වාර්තාවල තියෙද්දි ඇහුවේ තානාපති කොමසාරිට තර්ජනය කරේ රාජපක්ෂ ඇතුලේ ඉන්නවද කියලා අහලා. ඒ නිසා නුදන්න දේවල් හොයාගන්න නම් හරියට හොයාගෙන පරීක්ෂණයක් කරන්න.
ප්‍රියල් නිශාන්ත මන්තුමා,
තනායකතුමනි, විශේෂයෙන්ම මේ අපේ විපක්ෂ නායකතුමාගේ කතාවට මම සවන් දුන්නා. ඇත්තටම එතුමාට ස්තුතිවන්ත වෙනවා එතුමා කතා කරපු විදිය ගැන. ඒ වගේම ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු කට්ටිය කියන කතා අපි ඒ තරම් ගණන් ගන්නෑ. හැබැයි අපි මේ වෙලාවේ අගමැතිතුමාගෙන් බලාපොරොත්තු වුණේ දේශපාලන කතාවක් නෙවෙයි. මොකද මේ තත්ත ඉතාමත්ම භයානකයි. මං හිතන්නේ එතුමාලගෙන් අහන්න තියෙන දැන් සතුටුයිද දැන් කියලා. සතුටුයිද දැන් කියලා තමයි අහන්න තියෙන්නේ. මොකද
වාසුදේව නායකතුමා, හොඳයි වාසුදේව මහත්තයා, මේ සංවාදයේ 23 දෙක නෙමෙයි දැන්.
කරුණු දෙකක්.
ඕකේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලබා දුන අවස්ථාවට ස්තුති. කරුණු දෙකක් මට निराකරණය කරගන්න උවමනා. පළවෙනි කරුණ මේ විවාදයට අදාළ නොවන ආකාරයට කතා කරන කිරියල් මන්තුමාගෙන් නෙමෙයි මම මේ කියන්නේ. අදාළ කොටි සංවිධානයේ කොඩියක් ප්‍රදර්ශනය කරමින් කණ්ඩායමකට උද්ඝෝෂණය කිරීමට මැලේසියාවේ අවසරය තියෙනවද? කොටි ඉන්නකෝ මම අහන්නේ තියෙනවද කියලා අපේ විදේශ කටයුතු අංශයෙන්. ඒක දැනගන්න විදේශ කටයුතු අංශය දැනගන්න අවසරයක් තියෙනවද? ඒකයි මම අහන්නේ. එහෙම නෙවෙයි නම් කොටි කොඩිය
ප්‍රදර්ශනය කරගෙන උද්ඝෝෂණය කරපු උද්ඝෝෂකයන් එවෙලේ අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි? මේව හොයා ගන්න ඕන, මේව හොයා ගන්න ඕන. අවසාන වශයෙන් අවසාන දෙවෙනි කරුණ,
Honorable Prime Minister, he would like Vasudeva Mahathuma obathumata avasana washin karunak idiripat karan
eka karunak tiyenne e thamai me aandwata loku isukamak tiyena me wage siddiyak unama ilakka karagatte hitupu janadhipathuma unama me sabhave mantriwarayak unama e pilibanduwa ape aanduwa විශේෂයෙන්ම ගත්තා වූ ක්‍රියාදාමය කුමක්ද කියලා පළමුව ආරක්ෂාව ලබා දීමට දෙවනුව සිද්ධියෙන් පසුව ගත්තු ක්‍රියාදාමය මේ සභාව ඉදිරියේ නෑ. නිකම්ම හිස් සාමාන්‍ය පොදු වචන විතරයි කිව්වේ. තීරණාත්මක වශයෙන් විස්තර කරේ නෑ. ඒ ගත්තු පියවරයන්
අපේ මහින්ද රාජපක්ෂ මහත්මයාට ප්‍රකාශයක් කරන්න ඕන. ඊට පස්සේ මම කතා කරන්න. එතුමා මට එතුමා කයි කාරණාව කිව්වා. මං ආපහු මේ සභාවේ කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආරක්ෂාව ගැන ආණ්ඩුව කැපෙලා තියෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන විසඳගන්න ඒවා ලබලා දෙන්න. එතුමා විතරක් නෙමෙයි හැම මන්ත්‍රීවරයෙක්ගේම මේ සභාවේ හිටපු ජනාධිපතිවරයෙක් ජනාධිපතිතුමියෙක් ඒව අපේ යුතුකම. අපිට ඒ වැඩ කටයුත්ත කරන්න පුළුවන් ශ්‍රී ලංකා දේශය තුල පමණයි. අපේ ආරක්ෂා බලවේග යොදවලා ඒ කියන්නේ අමතක කරනව නෙමෙයි වෙනත් රටකට ගියාම ඒ වගේම ඒ රටෙන් අපි ඉල්ලන්න තියෙනවා අදාළ ආරක්ෂාව සරිසලා දෙන්න කියලා. අනේක මම රට ගියත් මම මේ සැරේ සිංගප්පූරුව ගියාම මගේ නිලධාරියෙක් ගියා දෙන්නෙක්. ඒත් ඒ අයට ගිනි ආවි ගෙනියන්න බෑ. එතන බලාගෙන ඉන්න පුළුවන් විතරයි ඒ අවස්ථාවේදී. අපිට වෙන ආරක්ෂාවක් අපිට කරන්න බෑ. අපිට ලංකාවේ ඉඳන් බලඇණියක් යවන්න බෑ. ජනාධිපතිතුමා ආරක්ෂා කරන හිටපු ජනාධිපතිව ආරක්ෂා කරන්නවත් වෙන කවුරුවත් කරන්න. දැන් ඔබතුමා කියුවේ ඇහුවානේ. දැන් මම මේ සභාවට ඒ හැම මන්ත්‍රීවරයෙක් ගියාම විපක්ෂයේ වුණත් ආණ්ඩු පක්ෂයේ වුණත් ඒ අපිට සැලකන්න ඕනේ යුතුකම් තියෙනවා. මම කියනවා විපක්ෂේ නායක හැටියට ගියාම මෙතුමාගේ ආණ්ඩුවේ මට ඒ සැලකීමේ තානාපති කාර්ය ලැබලා දුන්නා. ඒ ටික අපි කරන්න ඕනේ. ඒ ටික කරගෙන යනවා. දැන් මෙතන සිද්ධිය මහින්ද රාජපක්ෂ මහත්මයාට විරුද්ධව එතන උද්ඝෝෂණයක් ගෙනිච්චා. එතනදී ගත්තේ ආරක්ෂා පියවර කුමක්ද? අනේ ඒක කියන්න පුළුවන් මැලේසියාව ආණ්ඩුවට පමණයි. දැන් එතුමා ගැන අරගත්තට එතන අර සිද්ධියක් පන්සලේ ඇති වුණා. කව සිද්ධියක් මෙතන ඇති වුණා. දැන් මම විශේෂයෙන්ම මේ ගැන අපි මලේසියා ආණ්ඩුවෙන් කරුණු ඉල්ලා තියෙනවා. කොටි කොඩි දාගෙන යන එක සමහර විට එයා ආණ්ඩුවකට නවත්තන්න බැහැ වලේ. එයා එතන හැප්පීමකට ලේවැගිරීමකට යන්නේ නැහැ. අපි දැකලා තියෙනවා කාලයක් මුළු ඉංගලන්තේ හවුස් ඔෆ් කොමන්ස් පාර්ලිමේන්තුව වටේම සුමානයන්ම මේගොල්ලෝ වට කරගෙන ගියා. එතන කොටි කොඩි ගලවන්න ගියේ නැහැ. ඒත් එයින් පිට යන්න ඉඩ දුන්නේ නැහැ. මම මේක දැක්කා. මම ගියද්දි මටත් විශේෂ පොලිස් ආරක්ෂක දුන්නේ ඒ කාලේදී පාර්ලිමේන්තුවට යන්න. ඉතින් මෙතනදී අනික මැලේසියාවේ දේශපාලනේ ඩෙමොක්‍රටික් ඇක්ෂන් පක්ෂය මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධ තියෙන කණ්ඩායමක්. ඒ පක්ෂයේ මතයත් යුද්ධ අපරාධ තියෙන්න ඕම නැහැ කියලා. අපි කාගවත් ඒ මතේ නැහැ. එතනදී මොකද්ද මේ සිද්ධිය උනේ? විශේෂයෙන්ම මහ කොමසාරිස්තුමා පිළිබඳව මම මේ ගැන තව කරුණු දෙකයි කියන්න කැමති. එකක් මැලේසියාවේ ආණ්ඩුව කියන ප්‍රකාශය මම කියවන්න. මොකද මෙතන බැන්නේ මේ ආණ්ඩුවට මැලේසියාන ආණ්ඩුවට හොඳ කිව්වා. Incident involving the High Commission of Sri Lanka to Malaysia and a group of protesters 4th September 2016. The press release of the Ministry of Foreign Affairs Malaysia. The government of Malaysia regrets the incident involving the High Commission of Sri Lanka to Malaysia, His Excellency Ibrahim Ansar and a group of protesters on 4th September 2014 at the Kuala Lumpur International Airport. The incident caused minor injuries to the High Commission. The government of Malaysia expresses its sympathies to His Excellency Ibrahim Ansar and gives the assurance that the Malaysian authorities will investigate the incident
and bring those responsible to justice. The Ministry of Foreign Affairs of Malaysia will continue to work closely with the High Commission of Sri Lanka in Kuala Lumpur to ensure that similar incidents will not occur in the future. මේ මලේසියාවේ විදේශ අමාත්‍යාංශයෙන් කළා තිබෙන ප්‍රකාශය. අනික මම තව එකක් කියන්න කැමතියි මේ ගැන සිද්ධියක් ඇති වුණාම අපේ ඇමතිවරයෙක් නියෝජ්‍ය ඇමතිතුමිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අපේ හිටපු ඇමතිතුමෙක් ඒ වගේම හිටපු ජනාධිපති ඉන්න අවස්ථාවේදී මේ ගැන විවිධ මාධ්‍යෙන් වාර්තා කරනවා. ඒව මාධ්‍ය කරන්න තියෙන ඒවා. ඒත් එහෙම වාර්තා කරන අවස්ථාවලදී සමාජෙ මේක පෙන්වන්නේ මේක කොටියක් ගැහුවා හාන්දුරටක් ගැහුවා මේ කොටියක් ගැහුවා කියලා මේක ගිනි තියන්නේ. අර බේරුවල මන්ත්‍රීමා දන්නවා කොහොමද ඒගොල්ලෝ මීට ඉස්සෙල්ලා බේරුවල ගිනි තිබ්බ කියලා. ඒකම අලුතෙන් කියන්න උවමනා නැහැ. ඒ නිසා අන්න ඒ ගැන විශේෂයෙන්ම මම මාධ්‍යට කියන මීටවා වගකීමකින් ක්‍රියාත්මක කරන්න. මේ ගැන අපි හොයලා බලන්නම් අනික මලේසියා අගමැතිතුමා මේ ජනාධිපති මේ හිටපු ජනාධිපති හොඳ මිත්‍රයෙක්. ඒකට කිසිම හානියක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් අපි මලේසියා මේක තවට ඇදගෙන යන්න එපා. මේ මිත්‍ර රටක් එතුමා එක්ක ළඟින් ආශ්‍රයයක් තියෙනවා. මෙතන අඩුපාඩුවක් වුණාද නැද්ද මොකක්ද දුන්නේ කියලා හොයලා බලලා අපි සම්පූර්ණ වාර්තාවක් ලබන දෙමු. එච්චරයි වාගේ මේක වාද කරන්න මලේසියා ආණ්ඩුව අපි ඉන්නේ හිර කරන්න යන එක. වොමනා නැහැ මේක. අපි ඒ කරුණ හොයලා මේක මුළු කතානායකතුමාටත් සභාවලටත් අපි දැනුම් දෙමු.
හොඳයි. අද දිනේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 23 යටතේ ප්‍රශ්න වලට ඊළඟ අංකයේ වෙන්නේ ගරු ඩග්ලස් දේවානන්ද මහත්මයා.
கிராமிய பொருளாதார அபிவிருத்தி கௌரவ அமைச்சர் பி ஹரிசன் அவர்களிடம் கேட்பதற்கு அனுமதித்ததற்கு பிரதி சபாநாயகர்களுக்கு நன்றி கூறிக்கொண்டு கிளிநொச்சி மாவட்டத்தில் கரைச்சி பிரதேச செயலாளர் பிரிவுக்குட்பட்ட வெண்ணேரி குளம் கிராமமானது கிளிநொச்சியிலிருந்து 24 கிலோமீட்டர் தொலைவில் அமைந்துள்ளது. 1953 ஆண்டு உருவாக்கப்பட்ட இந்த கிராமத்தில் தற்போது 458 குடும்பங்களைச் சேர்ந்த சுமார் 1658 பேர் வாழ்ந்து வரும் நிலையில் இவர்களது பிரதான வாழ்வாதாரமாக விவசாயம் விளங்குகின்றது. இங்கு பிரதான நீர் மூலமாக விளங்குவது மண்டக்கல் ஆற்றுப்படுக்கையின் கீழ் உருவாக்கப்பட்ட வெண்ணேரி குளம் தேவன் குளம் ஆகியவற்றை ஒன்றிணைத்து கட்டப்பட்ட 1713 ஏக்கர் அடி நீரை கொள்ளளவாக கொண்ட வெண்ணேரி குளமாகும். இதன் கீழ் 1120 பயனாளிகள் தலா 3 ஏக்கர் வீதம் 360 ஏக்கரில் நெற்பயிற்சியை செய்து மேற்கொண்டு வருகின்றனர். மேற்படி வெண்ணேரி குளத்தை மேலும் அபிவிருத்தி செய்து அப்பகுதிக்கான உவர்நீர் தடுப்பு அணை ஒன்றினையும் நிர்மாணிப்பதன் மூலம் தற்போது உவர்நீர் உட்புகுதல் காரணமாக கைவிடப்பட்டுள்ள சுமார் 1200 ஏக்கரில் நெற்பயிற்சியை செய்கையை மேற்கொள்ள முடியும் என தெரிய வருகின்றது. இந்த நிலையில் போக்குவரத்து பிரச்சினை காணப்படும் இப்பகுதியில் உற்பத்தி செய்யப்படும் நெல்லினை உடனடியாக விற்பனை செய்ய முடியாதுள்ளது. எனவே உற்பத்தி செய்யப்படும் நெல்லை களஞ்சியப்படுத்தி வைப்பதற்கும் உலர வைப்பதற்கும் வசதிகள் இல்லாமை காரணமாக இப்போது விவசாய மக்கள் பெரும் பாதிப்புகளுக்கு உள்ளாகி வருவதாக தெரிய வருகின்றது. இக்கிராமத்து விவசாய மக்களுக்கு மேற்படி வசதிகளை செய்து கொடுத்தால் அவர்களால் தங்களது உற்பத்தியை மேலும் பயனுள்ள வகையில் மேற்கொள்ளக்கூடிய வாய்ப்புகள் ஏற்படும். இதன் ஊடாக கிராமிய பொருளாதாரம் மேலும் வளர்ச்சி பெற்று அதன் மூலம் தேசிய பொருளாதாரத்திற்கான சிறந்ததொரு பங்களிப்பினையும் வழங்க முடியும். வெண்ணேரி குளம் பகுதியில் உற்பத்தி செய்யப்படுகின்ற நெல்லினை களஞ்சியப்படுத்தி வைக்கக்கூடிய வகையில் போதிய வசதிகளை கொண்ட நெற்களஞ்சிய சாலை ஒன்றையும் நெல்லினை உலர வைப்பதற்கான தளம் ஒன்றையும் அமைக்க நடவடிக்கை எடுக்க முடியுமா? மேற்படி எனது கேள்விகளுக்கான பதிலையும் எடுக்கப்பட உள்ள நடவடிக்கைகள் தொடர்பான விளக்கத்தையும் கௌரவ அமைச்சர் பி ஹரிசன் அவர்கள் வழங்குவார் என எதிர்பார்க்கின்றேன். நன்றி.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නය සම්බන්ධයෙන් මට මගේ පිළිතුර වන්නේ විශේෂයෙන්ම දැනට අපේ උතුරු පළාතේ මධ්‍යස්ථාන 19ක වීමිලදී ගැනීමේ කටයුතු සිදු කරනවා. එතුමා ඉදිරිපත් කරපු කාරණේ සම්බන්ධයෙන් දැනට අපි ක්‍රියාත්මක කරන කරුණු වශයෙන් මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි. උක්ත කරුණ සම්බන්ධයෙන් එතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නයේදී විශේෂයෙන්ම වන්නේරි කුලම් ප්‍රදේශයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා දැනට පෙරියප්පන් කන් ගබඩාව විවෘත කරව ඇත. වන්නේරි කුලම් ප්‍රදේශයේදී අපිට රජයේ ගබඩා හැටියට තියෙන ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගබඩා, ඒ ගබඩා අපි දැනට ඉල්ලීම් කරලා තියෙනවා. ඒ ගබඩා ලැබෙන තෙක් එතන ඉඳ වන්නේරි කුලම් සිට පෙරියප්පන් කුලම් ස්ථානයට කිලෝමීටර් 7ක දුරක් තියෙනවා. අපි දැනටත් එතන ගබඩාවක් විවෘත කරලා තියෙනවා. මං හිතන්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව දැනට එකඟතාවය පාල කරලා තියෙනවා අපිට ඒ ගබඩා ලබා දෙන්න. මං මේ සතිය ඇතුළත ඒක ලබා දුන්නොත් අපි එතුමාගේ ඉල්ලීම පරිදි එම ස්ථානයේ වී මිලදී ගැනීමට අපි බලාපොරොත්තු වෙනයි කියන එක විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම ප්‍රදේශයේ නාඩු වී සඳහා විවෘත වෙළඳ පොලේ ඉහළ මිලක් තිබෙන හේයින් මේ දක්වා ඒ ගබඩා අපි දැන් දැනට ඉදි කරලා තියෙන, ඒ වගේම දැනට වී මිලදී ගැනීමේ කටයුතු සිදු කරන ගබඩාව නාඩු වී එක වී අටයක්වත් අපිට ලැබිලා නැහැ. මොකද ඒ විවෘත වෙළඳ පොලේ ඊට වැඩිය වැඩි මිලකට වී අස්වැන්න මිලදී ගැනීමට විශාල පිරිසක් ඉදිරිපත් වෙලා සිටින නිසා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම ප්‍රදේශයට ආසන්නව අක්කරාය ගෝජන සේවා මධ්‍යස්ථානයට දැන අයත් ගබඩාවක්ද මේ සඳහා අපිට ලබා දෙන්න ගෝජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපත් වෙලා තියෙන එකත් කියනවත් මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒත් එක්කම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රජය විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂක දීර්ඝකාලීනම සැලැස්ම යටතේ ගොවි සංවිධාන උපයෝගී කරගෙන එම ප්‍රදේශය තුළදී සම්පකාර සමිති සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඒකාබද්ධව එතුමාගේ මතක් කර දුන් පරිදි වී ගබඩාවක් සහ වී වියලා ගැනීමට කමතක් පිළියෙල කරන්න දැනටමත් කෘෂිකර්ම අමාත්‍යාංශයත් එකඟත්වය පළ කරලා තියෙනවා කියන එක මතක් කරන්න කැමතියි.
ගරු අනුර දිසානායකතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 23/2 ඇතැම් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙන් ස්තුතිවන්ත වෙනවා. මහා බැංකුවේ අධීක්ෂණය යටතේ තිබූ UB ෆිනෑන්ස් සමාගම විසින් සිදු කරන ලද අසාධාරණයක් හේතුවෙන් එහි තැන්පත්කරුවන්ට මුහුණ පෑමට සිදු වී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. දැනට වසර 8කට පමණ පෙර මූල්‍ය අර්බුදයක් සමග සෙලින්කෝ සමූහ ව්‍යාපාරය කඩා වැටෙද්දී ඊට අයත් ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි මූල්‍ය සමාගමද අක්‍රිය තත්ත්වයට පත් වුණා. ඒ හේතුවෙන් මෙම සමාගමේ තැන්පත්කරුවන්ට තමන්ගේ තැන්පතු මුදල් ලබා ගැනීමට නොහැකි වී විශාල අසාධාරණයක් සිදු වුණා. ඔවුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ලද කරුණු දැක්වීමක් අනුව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගමේ කළමනාකරණ කටයුතු පළමුව මර්චන්ට් බැංකුව වෙතටත් අනතුරුව යූනියන් බැංකුව වෙතටත් පවනු ලැබුවා. අනතුරුව යූනියන් බැංකුව විසින් ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගමේ අයිතිය පවරා ගන්න ලද අතර යූනියන් බැංකුවේ අනුබද්ධිත සමාගමක් ලෙස UB ෆිනෑන්ස් කම්පැනි ලිමිටඩ් යනුවෙන් සමාගමක් ස්ථාපිත කළා. මහා බැංකුවේ උපදෙස් අනුව එම නව සමාගමේ කොටස් කලින් ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගමේ තැන්පත්කරුවන්ට ලබා දෙන බවට UB ෆිනෑන්ස් සමාගම පොරොන්දු වුණා. දැන් එතකොට මේක කඩා වැටුණට පස්සේ මර්චන්ට් බැංකුවට පැවරුවා. ඊට පස්සේ යූනියන් බැංකුවේ අනුබද්ධ ආයතනයකට ගොඩනැගුවා. ඒකෙදි ඔවුන්ට ඔවුන්ගේ කොටස් තිබෙන බව සහතික කොටස් සහතික පවා තිබෙනවා. සමහර අයට මා මේවා සභාගත කරන මේ කොටස් සහතික ඔවුන්ට තිබෙනවා. ඒත් වසර 3කට කාලයක් ගත වුණදී මා ආයතනයේ මහා බැංකුවේ උපදෙස් අනුව කටයුතු කිරීමට අසමත් වී තිබෙනවා. තැන්පත්කරුවන් බොහෝ දෙනෙකුගේ එකම ආදායම් මාර්ගයේ ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගමේ මුදල් තැන්පත් කර එයින් ලැබුණු පොලි ආදායමයි. ආයතන අක්‍රිය වීමෙන් පසු තමන්ගේ ආදායම අහිමි වීම හේතුවෙන් ඔවුන් දැඩි පීඩනයට ලක් වුණා. ආදායම අහිමි වීම ගත වූ කාලය තුළ තැන්පත්කරුවන් 50කට ආසන්න ප්‍රමාණයක් සියදිවි හානි කරගෙන තිබෙනවා. එසේම තැන්පත්කරුවන්ගෙන් 80%ක් පමණ තමන්ගේ විශ්‍රාම ජීවිතය වෙනුවෙන් පාරිශෝෂ්ඨ මුදල් එහි තැන්පත් කළ වයෝවෘද්ධ පුරවැසියුනි. ආදායම් මාර්ග ඇනහිටීම නිසා ඔවුන්ගේ ප්‍රතිකාර කටයුතු දරුවන්ට ඉටු යුතු යුතුකම් වෙනුවෙන් මුදල් අහිමි වී දැඩි ලෙස අසරණ වී සිටිනවා. මහා බැංකුවේ අධීක්ෂණය තුළ පොරොන්දු වූ පරිදි UB ෆිනෑන්ස් සමාගම විසින් අදාළ තැන්පත්කරුවන්ට තැන්පතු මුදල්, පොලී මුදල් ගෙවීමට හෝ කොටස් වෙළඳ පොලේ ලැයිස්තුගත කිරීමට පියවර ගත්තේ අඩුම ධර්ම කොටස් දෙක පොලේ ලැයිස්තු ගත කරාම මේ කොටස් උන්ට අලෙවි කරන්න තිබුණා. එහෙම අවස්ථාවක් නැහැ. දැන් කොටස් ටිකක් කියන කඩදාසියක් අතේ තියාගෙන ඉන්නවා. ඔවුන්ට පොලියක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට ලාභාංශයක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට ඒ අලෙවි කරගන්නත් බැහැ. කඩදාසියක් අතේ තියාගෙන දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ඉන්නවා. ඒ වගේම මහ බැංකුව විසින් විවිධ අවස්ථාවල මේ සමාගමට දැනුම් දුන්නා. මෙය කොටස් වෙනද පොලේ ලැයිස්තුගත සමාගම ඔබට පත් කරන්න කියලා. නමුත් එහෙම ඒ මහ බැංකුවේ නිර්දේශ පවා මෙම UB ෆිනෑන්ස් ආයතන කටයුතු කරන්නේ නැහැ. හැබැයි එසේ තිබියදී මා දැක්ක පහුගියදා ගරු නියෝජ්‍ය කතානායකතුමනි පත්තරවල විශාල දැන්වීම් දානවා. UB ෆිනෑන්ස් සමාගම විශාල ආදායමක් ලබනවා. ඔවුන්ට විශාල ලාභාංශ තිබෙනවා කියලා. හැබැයි ඒ සමාගමේ විශාල මුදල් ප්‍රමාණයක් සමන්විතලා වෙලා තියෙන මේ තැන්පත්කරුවන්ගේ මුදල්. එතකොට ඔවුන් ලාභ ලබනවා නම් ඔවුන්ගේ ආයතනයේ දිනු වෙලා තිබෙනවා නම් ඇයි මේ තැන්පත්කරුවන්ට එය සාධාරණ ඉටුඩු කරන්න කියන ප්‍රශ්න තමයි පැන නගින්නේ. මහ බැංකුවේ අධීක්ෂණය තුල පොරොන්දු වූ පරිදි UB ෆිනෑන්ස් සමාගම විසින් අදාළ තැන්පත්කරුවන්ට තැන්පතු මුදල් පොලි මුදල් ගෙවීමට හෝ කොටස් වෙනද පොල ලැයිස්තුගත කිරීමට පියවරගෙන නැහැ. පොරොන්දු කඩ කිරීම සම්බන්ධයෙන් පියවරක් නොගැනීම ගැනීමට මහ කියන්නේ පොරොන්දු කැඩුවට පස්සේ මහ බැංකුව පියවරක් ගන්නවා. එම පියවරක් අරගෙනත් නැහැ. විශේෂයෙන්ම UB ෆිනෑන්ස් සමාගම ආරම්භයේදී කොටස් විශාල ප්‍රමාණයක් අලෙවි කර මුදල් කරගත් බවට තැන්පත්කරුවන් චෝදනා කරනවා. සාක්ෂි නැහැ. නමුත් ඔවුන්ගේ සාධාරණ චෝදනාවක් තිබෙනවා මේ සමාගමේ කොටස් විකුණා තිබෙනවාද කියන එක. මෙම තත්ත්ව තුළ පැන නගින පහත ගැටළු වල පිළිතුරු අග්‍රාමාත්‍යතුමාට මහ බැංකුව තිබෙන්නේ එතුමා ලබා දෙනවා ඇතයි බලාපොරොත්තු වෙනවා. 1. අදාළ තැන්පත්කරුවන්ට වසර 8ක් පුරා තැන්පතු මුදල් හෝ පොලි මුදල් හෝ නොලැබුණු බව ඔබතුමා දන්නවාද? ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගම යූනියන් බැංකුවට පැවරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව සමග මුල් අවස්ථාවේ එළඹුණු එකඟතාව කවරේද? මොකද මේක පවර්මන මහ බැංකුවත් එක්ක මේ යූනියන් බැංකුව එකඟතාවයකට ආවා. ඒ එකඟතාවය මොනවද? මහ බැංකුව සහ UB ෆිනෑන්ස් සමාගම අතර පසු එළඹී එකඟතාවයන් කවරේද? එළඹී එකඟතා UB ෆිනෑන්ස් සමාගම විසින් කඩ කර තිබේද? කඩ වී තිබේ නම් ඒ පිළිබඳ ගනු ලබන පියවර කවරේද? එවැනි පියවරයි තාම ගත්තේ නැති කියලා දැනගන්න කැමැති. ඒ වගේම යූනියන් බැංකුව විසින් ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගමේ පවරා ගන්න ලද කොටස් අලෙවි කරේ තිබේද? ඒ පිළිබඳ පරීක්ෂණයක් කරනු ලැබුවේද? අවසාන වශයෙන් ගරු අගමැතිතුමනි අදාළ තැන්පත්කරුවන්ට ඔවුන්ගේ තැන්පතු මුදල් සහ පොලි මුදල් ගෙවීම සඳහා වැඩපිළිවෙලක් තිබේද? මොකද ඔවුන්ට තවදුරටත් මේ කොටස් පිළිබඳ සහතිකයක් නැහැ. අවුරුදු ගණනාවක් සිට කඩදාසියක් අතේ තියාගෙන හිටියට පස්සේ ඔවුන් දැන් කියන්නේ ඔවුන්ගේ තැන්පත් මුදල් ඒකට අදාළ පොලිය ඔවුන්ට ලැබෙන විදිහට කටයුතු කරනවාද? ඒ සඳහා යම් කාල රාමුවක් මහ බැංකුව විසින් සකස් කර තිබෙනවාද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමනි මම මේ ගැන සම්පූර්ණ වාර්තාවක් මහ බැංකුවේ ඉල්ලලා තිබෙනවා. ලැබුවෙන් පස්සේ කාර්යමින්ට අපි ප්‍රකාශයක් කරන්න. මේ වැදගත් කරුණු තියෙන්නේ. ඒ නිසා මම සම්පූර්ණ වාර්තාවක් ඉල්ලුවා.
ප්‍රධාන කටයුතු ආරම්භයේදී කම්කරු හා වෘත්තීය සමිති සමතා අමාත්‍යංශ තුමා කාර්මික ආරවුල් 50 යටතේ නියෝග කලින් කාලට සංශෝධ කරන ලද 1950 අංක 43 ධර්ම කාර්මික ආරවුල් 50 පරන් තුල 131 වැනි අධිකරණ වූ රහන් වස 39 වෙනි වගන්තිය 8 කම්කරු හා වෘත්ති සමිති සමත අමාත්‍යවරයා විසින් සාදුන් ලදන 2016 7 7 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතුයයි යෝජනා කරන ඔබතුමාට විවාදය ආරම්භ කරන්න පුළුවන්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දින මෙම ගරු සභාවට මා ඉදිරිපත් කරනු ලබන්නේ කාර්මික ආරවුල් 50 යටතේ බේරුම් කරුවන්ට හා කාර්මික අධිකරණ සාමාජිකයන්ට පරීක්ෂණ පැවැත්වීම වෙනුවෙන් ගෙවුණු ලබන ධාතු සංශෝධනය කිරීම පිළිබඳ සංශෝධිත නියෝගයයි. සභාපතිතුමනි කම්කරු දෙපාර්තමේන්තුව වෙත පෞද්ගලික ආර්ථ රාජ්‍ය ආයතනයන්හි සේවය කරන සේවකයන් හා වෘත්ති සමිති මගින් ඉදිරිපත් වන ආරවුල් වල ස්වභාවය අනුව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකියි. අදාළ නෛතික විධිවිධාන ක්‍රියාත්මක කිරීමෙන් අයකර දීම සිදු කළ හැකි ව්‍යවස්ථාපිත හිමිකම් සම්බන්ධ ආරවුල් උදාහරණයක් වශයෙන් සේවක සාධකාර මුදල්, පාරිතෝෂික මුදල්, වැටුප්, අතිකාල ආදිය. මේ කරුණු නෛතික විධිවිධාන ක්‍රියාත්මක කිරීමෙන් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා විසඳ ගන්න පුළුවන්. නෛතික ආවරණයක් නොමැති ඒත් කාර්මික ආරවුල් පනත යටතේ පරීක්ෂණ පවත්වා තීරණ ක්‍රියාත්මක කිරීම මගින් සහන සලසා දිය හැකි ආරවුල්, උදාහරණ උසස් වීම ලබා දීම, ලබා නොදීම, තන්ත්‍රයෙන් පහත හෙලීම, අදාළ වැටුප් පරිමාණය ලබා නොදීම, වැටුප් වර්ධක ලබා නොදීම, අසාධාරණ අයුරින් හෝ විනය නියෝග මගින් දඬුවම් ලෙස ස්ථාන මාරු කිරීම, තනතුරු අහිමි කිරීම, වැටුප් අහිමි කිරීම ආදියයි. ඍජු ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම මගින් සලසා දිය නොහැකි කාර්මික ආරවුල් සම්බන්ධව කම්කරු දෙපාර්තමේන්තුව වෙත යොමු අවස්ථාවන් හිදී ඒ සම්බන්ධයෙන් මූලික වශයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කම්කරු කාර්යාල මගින් සේවක හා සේව යෝජක පාර්ශ්වයන් කැඳවා සාකච්ඡා කොට එම ආරවුල් දෙපාර්ශ්වයේ එකඟතාවය මත කාර්මික ආරවුල් පනත යටතේ නිරවුල් කිරීම සඳහා පියවර ගනු ලැබේ. මෙලෙස ආරවුල් නිරවුල් කිරීම පනතේ 12 එක වගන්ති යටතේ සමාදානයේ නිරවුල් කිරීම නැත්නම් කන්සිලියේෂන් ලෙස හඳුන්වනු ලැබේ. මේ ආකාරයට වර්ෂයකට විශාල සංඛ්‍යාවක් එනම් දළ වශයෙන් ආරවුල් 2000-3000 දක්වා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්ම ආරවුල් නිරවුල් කරනු ලැබේ. කෙසේ නමුත් සමාදානයේ නිරවුල් කිරීමට නොහැකි වන කාර්මික ආරවුල් බේරුම් කිරීම මගින් හෝ කාර්මික අධිකරණයක් මගින් හෝ නිරවුල් කිරීම සඳහා යොමු කිරීමට 1950 අංක 43 දන්න කාර්මික ආරවුල් පනතේ 4 වගන්තය යටතේ කම්කරු ඇමතිවරයාට බලතල පැවරිය ඇත. අද දින ඉදිරිපත් කරන ලබන සංශෝධන නියෝග මේ විෂය පතේට ඇතුළත් වේ. කාර්මික ආරවුල් පනත යටතේ 4-1 වගන්ති යටතේ සුළු ආරවුලක් බේරුම් කිරීම මගින් නිරවුල් කිරීම සඳහා යොමු කිරීමටද පනතේ 4-2 වගන්ති යටතේ ඕනෑම ආරවුල් නිරවුල් කිරීම සඳහා කාර්මික අධිකරණයක් වෙත යොමු කිරීමටද අමාත්‍යවරයා වෙත බලතල පැවරිය ඇත. මේදී බේරුම්කරු හෝ කාර්මික අධිකරණය විසින් අදාළ සේවය හා සේවක පාර්ශ්වයන් කැඳවා දෙපාර්ශ්වයටම සිය කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී එකී සියලු කරුණු සලකා බලා යුක්තිසහගත සාධාරණ ප්‍රධානයක් ලබා දීමට කටයුතු කරන ලදී. මේ ආකාරයෙන් කාර්මික ආරවුල් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම, පරීක්ෂණ සඳහන් කිරීම හා පරීක්ෂණ සකස් කිරීම හා ප්‍රධානයන් සකස් කිරීම ආදී වශයෙන් ඉතා බාර්දුර කාර්යයන් බේරුම්කරුවන් සහ කාර්මික අධිකරණයේ සාමාජිකයන් වෙත පැවරිය ඇත. මේ අයුරින් මෙම කොටස් දෙකම විනිශ්චය සභාව ලෙස කටයුතු කරති. ඉහත පරිදි කම්කරු අමාත්‍යවරයා විසින් බේරුම් කිරීම මගින් හෝ කාර්මික අධිකරණය මගින් කාර්මික ආරවුල් නිරවුල් කිරීම සඳහා යොමු කිරීමේදී එම ආරවුල් නිරවුල් කිරීම සඳහා කටයුතු කිරීම පිණිස බේරුම් කරුම වශයෙන් තෝරා ගැනීම සඳහා සහ කාර්මික අධිකරණයේ සාමාජිකයන් වශයෙන් කටයුතු කිරීම සඳහා කම්කරු ඇමතිවරයාගේ නිර්දේශ මත අතිගරු ජනාධිපතිතුමා විසින් 5 නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත වන මූල්‍ය මණ්ඩලයක් වසර 3 කාල සීමාව සඳහා පත්කරනු ලබයි. මෙසේ පත්කරනු ලබන මූල මණ්ඩලයේ පුජ්‍යලයන් බේරුම් කරුවන් වශයෙන් හා කාර්මික අධිකරණයේ සාමාජිකයන් වශයෙන් පත්කරනු ලැබේ. බේරුම් කරුවන් වශයෙන් හා කාර්මික අධිකරණයේ සාමාජිකයන් වශයෙන් පත්කරනු ලබන තැනැත්තන්ට සිය කාර්ය වෙනුවෙන් දීමනා ගෙවීම සම්බන්ධයෙන් කාර්මික ආරවුල් පනතේ 2 උපදේකණය මගින් විධිවිධාන සලස්වා ඇත. එකී විධිවිධාන පරිදි බේරුම් කරුවන් හා කාර්මික අධිකරණ සාමාජිකයන් සඳහා පරීක්ෂණ සිදු කිරීම හා ප්‍රදානයන් ලබා දීම වෙනුවෙන් ජීවනා ගෙවීම හා ගමන් වියදම් ගෙවීම සිදු කරයි. ගරු කාර්ය සභා සභාපතිතුමනි, කාර්මික ආරවුල් පනතේ 39 වගන්තිය යටතේ සාධන ලද නියෝග මගින් බේරුම් කරුවන්ගේ හා කාර්මික අධිකරණයේ සාමාජිකයන්ගේ දීමනා ගෙවීම අවසන් වරට සංශෝධනය කරනු ලැබ ඇත්තේ 2008 මාර්තු මාසයේදී. බේරිම් කරුවන්නා කාර්මික අධිකරණයේ සමාජිකයන් සඳහා වන ගෙවීම් 2008 වර්ෂයේදී අවසන් වට සංශෝධනය කිරීමෙන් අනතුරුව දැන්ට වසර 8ක කාලයක් ඉක්ම ගොස් ඇත. ඔවුන් සඳහා වන ගෙවීම් ප්‍රමාණවත් නොවීම හේතුව මත සමාජයෙන් කීප දෙනෙකුටම පසුව කාලය තුළදී ඉල්ලා සිටිය. තවද ඔවුන්ගේ කාර්ය කඩනම ඉටිකරවා ගැනීම සඳහා බේරුම් කරුව හා කාර්මික අධිකරණයේ සමාජිකයන් සඳහා වන ගෙවීම් වැඩි කිරීම කාලීන අවශ්‍යතාවයක් පවති. එමගින් පාර්ශ්වයන්ට අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ආරවුල් සම්බන්ධයෙන් වන බේරුම් කරන සහ කාර්මික අධිකරණ ප්‍රධානයන් ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. ඒ අනුව දැන්ට ගෙවිනු ලබන සහ යෝජිත දීමනාමන් ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු පහත පරිදි වේ. එක යම් රැස්වීම් වාරයක කාල සීමා පැය එකක් නොයෙක් වන්නේ නම් දැනට ගෙවන රුපියල් 600ක් ඒ රුපියල් 1000 දක්වා වැඩි කිරීමට යෝජනා කරන. යම් රැස්වීම් වාරයක කාල සීමා පැය එකකට වැඩි නම් සහ පැය 3ක් නොයෙක්ම වන්නේ නම් එම රැස්වීම් වාරය සඳහා දැනට රුපියල් 800ක් ගෙවන මුදල 1500 දක්වා වැඩි කරන්න. ඈ මෙම රැස්වීම් වාරයේ කාල සීමාව පැය 3ක් ඉක්මවන්නේ නම් එම රැස්වීම් වාරය සඳහා දැන් රුපියල් 1000ක් ගෙවනවා ඒ රුපියල් 2000 දක්වා වැඩි කිරීමට යෝජනා කරන. ඈ යම් කාර්මික ආරවුල සම්බන්ධයෙන් ප්‍රධානයා එම ආරවුල විභාග කොට අවසන් කිරීමෙන් පසු සති 6ක් ඇතුළත බාර දෙනු ලබන්නේ නම් ගෙවනු ලබන අතිරේක ගාස්තුව රුපියල් 3000ක් දැන්ට ගෙවනවා ඒ රුපියල් 5000 දක්වා වැඩි කරන්න යෝජනා කරන. ඒ කාර්මික ආරවුලක් සඳහා ගෙවනු ලබන උපරිම ගාස්තුව රුපියල් 12000කට යටත් වෙනවා. දැනට ඒ රුපියල් 25000කට ඒ උපරිම මුදල් රුපියල් 25000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. බේරුම් කරන ප්‍රධානය ලිවීම වෙනුවෙන් දිරි දීමනාවක් රුපියල් 5000ක් ගෙවීමට යෝජනා කරනවා. ඒ අනුව ඊට දැක්වෙන ආකාරයෙන් බේරුම් කරුවන් හා කාර්මික අධිකරණයේ සමාජිකයන් සඳහා වන ගෙවීම් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා ලද අතර ඉන් අනතුරු ඊට අදාළව කාර්මික ආරවුල් පනතේ නියෝග සංශෝධනය කිරීම සඳහා නීති කෙනෙකුපත් සම්පාදක මගින් අදාළ නියෝග කෙනෙකුපත් කරවා ගැනීමෙන් අනතුරුව එම නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය පිණිස ඉදිරිපත් කිරීම සඳහා 2016 පෙබරවාරි 10 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇත. මෙම නියෝග පාර්ලිමේන්තුවේ අධ්‍යාපන මානව සංවර්ධන ආංශික අධීක්ෂණ කමිටුවේද 2016 ජූලි 21 දින සාකච්ඡා කරන ලදී. බේරින් කරුවා හා කාර්මික අධිකරණ සමාජිකයන් දීමනා සංශෝධනය කිරීම වසර 8කට පසුව තමයි කාල් සභා සභාපතිතුමනි අද මේ යෝජනා කරන්නේ. ඔවුන්ගේ කටයුතු කාර්යක්ෂ මහා ඵලදායිතාවයෙන් යුක්තව සිදු කර ගැනීම සඳහා මෙම දීමනාම සංශෝධනය කිරීම බේවින් අවශ්‍ය වෙනවා. එමෙන්ම මෙමගින් බේරුම් කරණය සඳහා සහ කාර්මික අධිකරණය වෙත යොමු කෙරෙන කාර්මික ආරවුල් කඩිනමින් නිරවුල් කිරීම මගින් මහජනතාවට වඩාත් කඩිනමින් තමන්ගේ ගැටළු සඳහා විසඳුම් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඊට සඳහන් කරුණු සැලකිල්ලටගෙන කාලීන අවශ්‍යතාවයක් මත සිදු කරන මෙම නියෝග සංශෝධන අනුමත කරන ලෙස මම මේ ස්වභාවයේ ගරු මන්ත්‍රීතුමාගෙන් ඉල්ලා සිටිනවා.
Thank you very much, Honorable Minister. Honorable Sandrasri Gajadhir, your time 5 minutes.
Garu Sabhapatitumani, Garu Kamkaru Amatyatuma Visin Idiripatkan Lada, Minyoga Sambandhin, Karaul Armika, Karaul, Karmika Arul Panathiyata, Niyoga Sambandhin, Appe Viruddhatvyak Ne. මොකද ඔබතුමාගේ චේතනාව හොඳයි. මොකද මේ ආරවුල් කඩිනම් කරලා කම්කරුපන්තියට වහාම ඒ සම්බන්ධයෙන් තමන්ගේ තීරණ දැනුම් දීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම තමයි මේක පදනම් කරන් තියෙන්නේ. මම මේ මගේ විනාඩි 5 ඇතුලේ මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් මෙහෙම අපේ කාර්මික ආරවුල් පනත යටතේ යම් නියෝග හෝ අනපනත් පාර්ලිමේන්තුවට ගේනකොට ත්‍රෛපාක්ෂික කම්කරු උපදේශක සභාවට යොමු කරනවා. එහෙම උපදේශක සභාවක් තියෙනවා. එතකොට ඒ උපදේශක සභාවට යොමු කරන්නේ ඒ කම්කරුවන් සහ වෘත්ති සමිතිය අතර සහ කම්කරු ඇමතිවරයා සහ රජයේ අතර ඇතිවන ප්‍රතිවිරෝධතාව අවම කරන්න. මම දැනගන්න කැමතියි ඔබතුමා මේ උපදේශක සභාවට ත්‍රිපාක්ෂික ජාතික කම්කරු උපදේශක සභාවට මේක යොමු කරාද කියලා. එක පැත්තකින් ඔබතුමාට තර්කයක් ගේන්න පුළුවන් මේක දීමනා සම්බන්ධයෙන් කරනවා නිසා අපි ඒකට අදාළුනේ නැහැ කියලා. නමුත් ඒ උපදේශක සභාවට යොමු කිරීමෙන් අලුත් ප්‍රශ්න සහ ඒකට අදාළ විවිධ කරුණු මතුවෙනවා. ඉතින් ඒ නිසා මම දන්න තරමින් මේ අදාළ කාරණා සම්බන්ධයෙන් ජාතික කම්කරු උපදේශක සභාවට යොමු වෙලා නැහැ. කියන්නේ ඒ වෙනි සම්ප්‍රදායක් ඇතිකරන එක හොඳ නැහැ. මොකද එහෙම තත්වයක් ඇති වුණොත් සැකය ඇති වෙනවා. අපිටත් හොරෙන් මොකද්ද මේ ඇතිවන නියෝග කියන එක ගැන එකක් සැකය වේ විනිවිදභාවයේ තුල අපි ක්‍රියා කරන්න ඕනේ විශේෂයෙන්ම කම්කරු පන්තියේ විශ්වාසය දිනා ගන්න. සෑම එවැනි ප්‍රමාදයක් නැති නොවන විදියට වග බලා ගන්න එක ඔබතුමාට මම හිතන්නේ හොඳයි. මා දන්න තරමින් ඔබතුමා මේ ගැන මට පැහැදිලි කිරීමක් කරොත්
කම්කරු දෙපාර්තමේන්තුව ගන්නා බොහෝ පියවරවල් අවශ්‍ය පියවරවල් සියල්ලම ජාතික කම්කරු උපදේශක සභාවේ අවධානයට යොමු කරනවා. ඒවා සාකච්ඡා කරනවා. සමහර මේ මෑතකදී දවස් දෙක තුනක් සමහර කවුරු සාකච්ඡා කළා. ඇත්තෙන් මම කියන්නට ඕනේ මේ නීති කිරුම්පත සකස් කරලා තිබුණේ මම ඇමතිවරු වශයෙන් වැඩ බාර ගන්නට ඉස්සෙල්. එතකොට මට කියන්නට බෑ හැබෑවට මේක යොමු කළාද කියලා. නමුත් කෙසේ නමුත් මම හිතන්නේ මේක අර්බුදයකින් තොර දෙයක් නිසා යොමු නොකළා නම් ඒක වෙන්නේ නැති හේතු. නමුත් හැම කාරණයක්ම දැන් අපි ජාතික කම්කරු උපදේශක සභාවට යොමු කරනවා.
මේ මේක ගරු ඇමතිතුමා මේ අතවසේ මේ කාරණාව පිළිබඳව ලොකු ගැටුමක් ඇති වෙන එකක් නැහැ. නමුත් අපි එම තියෙන සම්ප්‍රදායන් අපි රැකගෙන යන්න ඕනේ. කම්කර අපේ එහෙම ආරවුල් අවම කිරීම රටේ ආර්ථිකයටත් වැදගත් වෙනවා. විශ්වාසය ගොඩනගාගෙන. දෙවනි කාරණේ තමයි දැන් අපි පහුගිය කාලේ වැවිලි ශේෂ්ත්‍රයටත් රුපියල් 2500ක දීමනාවක් දෙනවයි කියන තීරණයට ආවා. ඒක ඔබතුමා පනතකින්ම ගෙන යනවා. නමුත් 100ක తాවකාලික දීමනාවක් තමයි ගෙවන්නේ. දැන් මේ පිළිබඳ වැවිලි ශේෂ්ත්‍ර ලොකු විරෝධයක් තියෙනවා. මොකද රුපියල් මිලියන 1000ක ණයකුත් දීලා තමයි ඒක ඒ මුදල ගෙවන්නේ. දැන් අද රටේ තියෙන ජීවන බරත් එක්ක ජීවන වියදමත් එක්ක ඊටාම දිලිඳු ස්වභාවයේ ඉන්නේ වැවිලි කරේ කම් කරපන්තිය. එතකොට මේ රජය ගන්නා වූ තීන්දුව ස්වාමි පක්ෂේ ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඉතින් කම්කරු අමාත්‍යවරයා හැටියට සහ රජයක් හැටියට මොකද අපිට තියෙන වගකීම? ඉතින් මම දැන් වෘත්ති සමිති පහුගිය කාලේ මේ පිටවද දිගින් දිගට ඔබතුමත් එක්ක සාකච්ඡා කරා. දැන් ඔබතුමා පිළිතුරු දීලා තිබුණා කඩිනමින් මේක ක්‍රියා කරනවායි කියලා. නමුත් අදටත් මේක විසඳලා නැහැ. ඉතින් අපේ වතුකරේ කම්කරු පන්ති නායකයෝ මේ පාර්ලිමේන්තුවේ ඇමතිකම් දරනවා. අය ඇයට දොස් කියන්නේ නැහැ. ඉතින් රාජ්‍ය ප්‍රතිපත්තියත් එක්ක ගැට ගැහිලා කම්කරු පන්ති වමනාවන් ඉස්සරහට ගෙන යන්නේ ක්‍රියා නොකරනකොට ස්වාමි පක්ෂයට මෙහෙම තීන්දුවට එන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි බැස ගන්නා නිගමන රජයක් හැටියට බැස ගන්නා තීන්දුව සක්‍රිය කරන්නත් රජයකට වක්කීමක් තියෙනවා. ඒ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්නයි කියලා මම ඉල්ලා
සිටිනවා. ඒක කියන්න ඕනේ ඇත්ත වශයෙන්ම බතු සේවකයන් 2500ක් ගෙවිය යුතුයි. එතකොට මේ රුපියල් 2500 ගෙවීමේ පරමාර්ථය එහෙම නැත්නම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට තමයි රජයේ අනුග්‍රහය ලබාගෙන පහුගිය මාස දෙකේ ගෙව්වේ. ඒකයි බලාපොරොත්තු වුණා මේ අගෝස්තු මාසේ අවසාන වෙන්නට ඉස්සෙල්ලා ඒ උත්සව සමිති සහ සේවය පක්ෂය එකඟ වුණ පරිදි සාමූහික විසමකට එයි කියලා ඒ දෙපාර්ශ්වය දිගින් දිගටම සාකච්ඡා කළා. ඒ වගේම ඒ වෙලාවේ ආව යෝජනාවක් ඵලදායිතාවය පදනම් කරගෙන මේ කම්කරුවන්ගේ පදිහ සකස් වෙන්න ඕන කියලා. ඒ සම්බන්ධවත් ඒ අය සාකච්ඡා කළා. නමුත් මං හිතන්නේ ඒක සාර්ථක ප්‍රතිඵලයක් ගන්න බැරි වුණා. පෞගිය බ්‍රාහ්මණින්දා මමත් මේ සාමූහික විසම සකස් කිරීමේ කාරණයට සහභාගී වුණා. ඒ සාකච්ඡාවට සහභාගී වුණා. සහභාගී වුණ වෙලාවේ වතු දිගින් දිගටම කියා හිටියේ මේ මුදල අපි ගන්න ගෙවන්න අමාරුයි කියලා. නමුත් ඒක නිදහසට හේතුවක් නෙවෙයි. මොකද ඒ අය පෙන්නලා දෙන්නේ තේ මිල යම් කිසි ප්‍රමාණයකින් සතුටුදායක තත්වයකින් එමින් තිබුණත් රබර් මිල ඉතාමත්ම අසතුටුදායක විදිහට පහර බහිනවා. එතකොට ඒ අයටත් මේ මුදල ගෙවන්න ඕන මේක අමාරුයි කියලා. ඒ නිසා ඒගොල්ලෝ යෝජනා කළ ඒ වෙලාවේ රුපියල් 50ක් ගෙවන්න. මම කිව්වා ඒක නීතිය නෙවෙයි. නීතිය රුපියල් 100ක් අඩු වශයෙන් ගෙවන්න ඕන දවසකට. ඒ නිසා ඒ මුදල ඇතුල් වෙන විදිහට සාමූහික විසුවක් අඩු වශයෙන් මේ අත්සන් කරන්න කියලා. ඉතින් මේ සාකච්ඡා තාමත් යනවා. අයි බලාපොරොත්තු වෙනවා නැවත වරක් හෙටෝ අනිද්දා ඒ පාර්ශ්වයන් කැඳවලා අවසාන තීන්දුවකට එන්න.
දැන් ජනතා වතු සංවර්ධන මණ්ඩල වලටයි ඒ වගේම රාජ්‍ය වැවිලි සංස්ථාවේ කම්කරුවන්ට මෙතෙක්ේ මුදල් ගෙවලත් නැහැ. ඉතින් අතවසේම මේ වගේ අපි නීති හදලා නීති ක්‍රියාත්මක කරන්න යනකොට ඒවට කීකරු නැත්තම් ඒ රජයක් හැටියට ඒ ගැන හිතන්න ඕන. මොකද අපි අපේ කම්කරු පන්තියේ වුවමනාවන් වෙනුවෙන් පෙනී හිටිනවා නම් ඒ යහපාලන ප්‍රතිපත්ති උඩ ඔබතුමාට ලොකු වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් දැඩි මැදිහත් වීමකට යන්න. ඒක නිසා අපි ඊළඟට අනිත් එක කාරණාවක් විතරයි මට තියෙන්නේ. දැන් මේ කම්කරු උසාවි දැන් කම්කරු උසාවි ඔබතුමායට පාලනය වෙන්නේ නැහැ. දැන් කම්කරු උසාවි වලට නිලතලපත් කිරීම ඒ අනිත් ක්‍රියාමාර්ග ඔක්කොම ගෙනියන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ. හැබැයි වෘත්තීය සමිතිවල ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ එහි තියෙන මේ සංස්කෘතික ස්වභාවය ගැන ඒ පරිසරය පිළිබඳ. දැන් සමහර වෙලාවට ඔබතුමා දන්නවා මේ කලින් කම්කරු ඇමතිවරයාට තියෙනකොට නියෝජිතයෝ නඩුවලට සම්බන්ධ වුණා. දැන් මෑතකදී චක්‍රලේඛනයක් කියවල තියෙනවලු ඒ නඩුවලට සම්බන්ධ වෙන නියෝජිතයෝ විධායක වෘත්තීය සමිතිවල විධායක මට්ටමේ අය කම්කරුවන් වෙනුවෙන් පේන්න ඕනේ කියලා. එතකොට දැන් මේකේ ඇයට බරපතල ප්‍රශ්නයක් කියලා තියෙනවා. තමන්ට විශ්වාසයක් ඇති නියෝජිතයෙකු තමන්ගේ නඩුවක් වෙනුවෙන් ඉදිරිපත් කරන බැරි වීම ගැන දැන් මේ ගැන ලොකු හනස්සල්ලක් විතරක් නේ විරෝධයක් තියෙනවා ඒ වෘත්තීය සමිති ශේෂ්ඨය තුළ. ඉතින් මම මේක කියන්නේ දැන් ඔබතුමා කියයි මගේ සීමාවෙන් පිට කියලා. නමුත් ඒක එහෙම බලන්න බෑ. මොකද තමන්නාන්සේ ඒ කම්කරු ශේෂ්ත්‍රයේ බාර ඇමතිවරයා හැටියට මේ අදාළ අමාත්‍යංශත් එක්ක කතා කළා. විශේෂම වෘත්තීය සමිතිත් එක්ක කතා කළා. එයාට කන් දීලා මේක සුදුසු පියවරක් ගන්න එක හොඳයි.
ඔබතුමා එක්ක එකග වෙනවා මේ කාරණේ ගැන. ඇත්ත වශයෙන්ම වෘත්තීය සමಿತಿ මෙතෙක් කල් වෘත්තීය සමಿತಿ වල නිලධාරීන් ඕන කෙනෙකුට පෙනිසින්න පුළුවන්කම ලැබුණා ඒ සමාජිකයන් වෙනුවෙන්. එතකොට දැනුත් ඒ ප්‍රවණතාවේ තිබෙනවා. අර ඔබතුමා කිව්වාගේ විධායක මට්ටමේ නැත්නම් ප්‍රධාන නිලධාරීන් දන්න අයට පමණක් පිළිසිටින්න ඕනයි කියලා නිගමනයකට ඒ අය ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කම්කරු උසාවිවල සභාපතිවරුන්ගේ සංගමය කියලා එක. ඉතින් මම දැන් මේ කාරණේ සම්බන්ධව අපි අධිකරණ ඇමතුමත් ඒ වගේම ජීඑස්සීකට අධිකරණ සේවා කොමිෂන් සභාවට ඒ වගේම අග්‍රමිචකාතුමා එක්ක මේ සියලු දෙනා එක්කම දැන් කරුණු සාකච්ඡා කරමින් යනවා. ඒ වගේම මෙතන තියෙන බරපතලම දේ තමයි කම්කරු උසාවියකට පැමිණිලක් ඉදිරිපත් කරනකොට ප්‍රෙස්සමක් ඉදිරිපත් කරන කම්කරුවෙකුට තමුන්ට නියෝජිතයෙක් මාර්ගයෙන් පිළිහිටින්න බැරි කමක් තියෙනවා. ඒක අද ලංකා පුරාම අද කම්කරු විශ්ව සභාවල සභාපතිවරු ප්‍රතික්ෂේප කරනවා නියෝජිතයෝ. තාම උත්සව සමිතිවල නිලධාරීන්ට නීතිඥවරුන්ට පෙනී සිටීමේ අවකාශය තියෙනවා. නීතිඥවරුන් මේක නීතිඥවරුන්ට පමණක් සීමා විය යුතුයි කියන මතයක සමහර අය ඉන්නවා. නමුත් රැකියාවෙන් දොට දාපු කම්කරුවෙ තමුන්ගේ රැකියාව නැවත ලබා ගන්න ප්‍රශ්නමක් ඉදිරිපත් කළාන එවැනි පරික්ෂණයකට බාධන වෙනකොට ඔහුට නීතිඥයෝ නීතිඥයෙක්ගේ සේවය ලබා ගන්න
බැරි වෙන්න පුළුවන්,
අපහසු වෙන්න පුළුවන්. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක මේකේ පදනමම ඒකයි. මම අත වශයෙන්ම මේ කම්කරු උසාවි ස්ථාපනය කරන අවස්ථාවේ ඒ වෙලාවේ පාර්ලිමේන්තු කරපු කතා බැලුවා. විශේෂයෙන් විලංගරත්න මහත්මයා කතා බැලුවා. ඒක ප්‍රකාශ කරලා තියෙනවා සේවයෙන් දොට්ට දාන කම්කරුවෙකුට අඩු වියදමකින් තමුන්ට සහනයක් සලස්වා ගැනීමේ වැඩපිළිවෙල තමයි මේක කියන්නේ. එතකොට අපි දන්නවා මම තපුනාසි නීතිඥේ මම නීතිඥේ අපි නීතිඥ වෘත්තිය කම්කරුවේ උසාවි වල තමයි පාර්ලිමේන්තු පෙනී හිටියේ. ඊනෝට අපි ගිහිල්ලා මේෂ දෙපැත්තේ වාඩිලා දා කතා කරලා මේ බේරුම් කළේ මේවා. නමුත් අද
සරල ප්‍රතිපත්තියක්
තිබුණා. අද මේවා උසාවි වලටපත් වෙලා. ඒක නිසා මිතර ප්‍රශ්නේ. ඒ නිසා මේක අපි දැන් දිගින් දිගටම යනවා. අවශ්‍ය වුණොත් රෙගුලාසි පැනවීමේ අයිතිය තියෙන ඇමතිවරයාට ඒ අනුව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඔබ
කම්කරු පන්තියේ අයිතිය වෙනුවෙන් මම කියන්නේ ඔබතුමාට ඒ සියලු ප්‍රශ්න
ඔනරබල් මෙම්බර්
අදාළ අමාත්‍යංශ විතරක් නෙවෙයි.
Thank you.
සියලු ප්‍රශ්න වලට මැදිහත් වීම අපි බලාපොරොත්තු වෙනවා. භවිෂ්‍යතේ.
Thank you.